තෙරුවන් සරණයි හැම දෙනාටම. අද 2022 වර්ෂයේ මාර්තු මාසයේ 19 වන සෙනසුරාදා දවසයි. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි සෑම සෙනසුරාදා දිනකදීමෙන්ම අප කෙරෙහි අනුකම්පාවෙන් අතිපූජ්‍ය කිලුකේගම අත්තදස්සී ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ මේ දම්සභා මණ්ඩපයට සවනට සිසිල්ස දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. ඉතින් මේ රැස්ව සිටිනා සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පාද නමද ඉතාමත්ම ගෞරවයෙන් දම්සභා මණ්ඩපයට පිළිගනු ලැබ සිටිනවා. ඉතින් අපි පසුගිය කාලයේ පුරා පවත්වාගෙන ලැබුණා ඒ ධම්ම නියාමතාවයේ නමින් හඳුන්වනු ලැබූ ධර්ම සාකච්ඡාවටයි අද දවසේදීත් එළඹෙන්නේ. පටිච්ච සම්පදායේ සුත්තාන්ත භාජනීය සහ අභිධම්ම භාජනීය ලෙස විවරණය කරන ධර්ම සාකච්ඡා මාලාවකුයි අපි පවත්වාගෙන ඉන්නේ. ඉතින් මුලික වශයෙන් අභිධර්ම කරුණු ඉස්මතු කරගෙන කෙරෙන ධර්ම සාකච්ඡා කොටසයි දැන් පැවැත්වෙන්නේ. ඉතින් ඉතාම ගෞරවයෙන් වහන්සේට මම ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ කතාක දැන් වහන්සේ විසින් දේශනා කරන ලැබූ ඒ උතුම් ශ්‍රේෂ්ඨ ධර්ම කොටස් අද දවසේදීත් අපිට පහදා දෙන්නා ලෙස සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. අදත් අපි ලලිත් මහත්තයා මතක් කරා වගේ මේ කරගෙන ආපු පටිච්ච සම්පාදය අභිධර්ම භාජනීය ණය ක්‍රමයන් විස්තර කරගනිමින් පැවතියේ. ගිය වර අපි දේශනාවේදී මේ කුසල නිර්දේශ වර්ණනාව ඇතුළත් කරගෙන බොහෝ සිත් ප්‍රමාණයක් කතා කරන්න යෙදුණා. ඒ කුසල නිර්දේයට සමානව කතා කරන්න පුළුවන් සියලු ධර්මයන් අපි ගොඩක් ගියවර දේශනාවේදී කතා කරා. ඒ කුසල් ගත්තාම කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් වගේම ඒ සම්බන්ධව කුසලයට අනුරූපව ලැබෙන විපාක, රූපාවචර, අරූපාවචර විපාක, කාමාවචර ආදී විපාක සිත් පිළිබඳවත්, ඒ වගේම ක්‍රියා සිත් පිළිබඳවත්, රූපාවචර, අරූපාවචර, කාමාවචර ක්‍රියා සිත් පිළිබඳවත්, ඒ වගේ යම් යම් විශේෂ වෙනස්කම් හැරෙන්න බොහෝ ධර්ම කාරණා සමාන නිසා ඒ දේවල් අපි එකටම අරගෙන කතා කරා. නමුත් මං මතක් කරා මේ පටිච්ච සමුප්පාද දේශනාව තුළ විභංගය තුළ මේ දේවල් කුසල නිර්දේශ, අව්‍යාකත නිර්දේශය කියලා වෙන්වෙන් කරලා ඒවා ජාති වශයෙන් වෙන් කරලා වෙන වෙනම තමයි මේ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මේ දේශනාව කරගෙන යනකොට පහසුව සඳහා මම මේ දේවල් එකට අරගෙන කතා කරා. එතකොට මේ අපි මේ ජාති වශයෙන් සිත් ගත්තාම කුසල, අකුසල, අව්‍යාකත කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ත්‍රිකමාතිකා යටතේ. ඒ විදිහට තමයි ධම්මසංගණියේ මාතිකා කියන මාර්තුකාව යටතේ සමයි මේ පටිච්චසමුප්පාදයත් විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපි කුසලා ධම්මා, අකුසලා ධම්මා කියන කොටස් වගේම අව්‍යාකතා ධම්මා කියන එකේ කොටස් කිහිපයක් කතා කරා. එතකොට මං මතක් කරා මේ අව්‍යාකත කියනකොට අව්‍යාකතය මේ මාතිකාවන් විස්තර කිරීම සඳහා අව්‍යාකත කියන පදය විපාක හා ක්‍රියා කියන ජාති දෙකම ඇතුළත් කරලා එක පදයකින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒකේ අව්‍යාකත කියන එකේ අදහස කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් නොකියන ළඟ. එහෙමත් නැත්නම් කුසල් හෝ අකුසල් කියන ගොඩට දාන්න බැරි ධර්ම ටික තමයි අව්‍යාකත කියලා. එතකොට ඒ වගේ අව්‍යාකත විපාක කියන හා ක්‍රියා කියන කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ අව්‍යාකතයන්ගෙන් නැවත කොටස් දෙකට බෙදෙනවා සහේතුක අව්‍යාකත හා අහේතුක අව්‍යාකත කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සහේතුක අව්‍යාකත කොටස් අපි ටික කතා කරා ගිය සැරේ. ඊට පස්සේ අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ අහේතුක අව්‍යාකත කියන කොටස්. එතකොට අහේතුක අව්‍යාකත කිව්වම මේ චිත්තකාණ්ඩයන් හදාරලා තියෙන අය මේ පිළිබඳව දන්නවා. එතකොට අහේතුක අව්‍යාකත යටතේ අපිට කතා කරන්න තියෙනවා වැදගත් සිත් කොටසක්. අපේ ජීවිතයට විශේෂයෙන් සම්බන්ධ, ඒ වගේම අපේ විදර්ශනාවට උපකාර වන, ඒ වගේම අපේ මේ එදිනෙදා ජීවිතයේදී මේ ධර්ම නොදැන ගැනීම නිසා බොහෝසෙන් අපි තුළ මුලාවට පත්වෙන සිත් කොටසක්. නමුත් ඒ සිත් තුළ මුලාවවත් නුවණවත් නැති වුණාට ඒ සිත් තුළ යථාර්ථය නොදන්නාකම නිසා ඒ මේ බොහෝ සත්වයෝ මුලාවට පත්වෙන. ඒ වගේම විදර්ශනාවටත් බොහෝ උපකාර වෙන සිත් කොටසක් තමයි මේ අහේතුක අව්‍යාකත යටතේ කියන අහේතුක විපාක සිත් එක. එතකොට විපාක සිත්, අහේතුක විපාක සිත් ඔක්කොම 15ක් තියෙනවා. ඒ අතර ඔක්කොම අහේතුක සිත් 18ක් තියෙනවා. ක්‍රියා සිත් 3යි විපාක සිත් 15යි, ඔක්කොම 18ක්. එතකොට අද අපි කතා කරන්න තියෙන හේතුක විපාක සිත් එක, එයින් විශේෂ වැදගත්කමක් සැලකෙනවා මේ අහේතුක විපාක සිත් 10ක් තියෙනවා, අකුසල විපාක සිත් 5යි, කුසල විපාක සිත් 5යි කියලා. මේවට ඔබ ධර්මයේ ඉගෙන ගන්නකොට අහලා ඇති දිපංච විඥානියෝ කියලා සඳහන් වෙනවා. ඒ වගේම අභිධර්මයේ විභංගපකරණේ මේ ඥාන විභංගය අතරේ පංච විඥානියෝ කියලා විශේෂ විග්‍රහයක් මේ සිත් පිළිබඳව අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඉතින් මම අද මේ පටිච්චසමුප්පාද ණය මාතෘකාව යටතේ මේවා වෙනම උගන්වන්න අපිට අවස්ථාවක් නොලැබෙන නිසා ඒ අවස්ථාව වෙනකොට මම ඊට අදාළ වැදගත් දහම් කොටස්, දැනගත යුතු දහම් කොටස් ඒකටම සම්බන්ධ කරලා මම කතා කරනවා. ඉතින් ඒ අතර තමයි අපි සූවිසි ප්‍රත්‍ය අරගෙන කතා කරපු දේවල් හා විදර්ශනාවට උපකාර වශයෙන් අපි කුසල් අකුසල් පිළිබඳව කතා කරනකොට ඒවා පිළිබඳ වැදගත් දේවල් මම කතා කරගෙන ආවා. ඉතින් අදත් ඒ වගේ විශේෂ වැදගත් දහම් කොටසක් තියෙනවා මේ දිපංච විඥානයන්ගේ. දිපංච විඥානය කියනකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහ විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන විඤ්ඤාණ පහ කුසල් අකුසල් වශයෙන් බෙදෙනවා. ඒ නිසා තමයි මේ දිපංච පහේ දෙකක් හැටියට කුසල පහයි අකුසල පහයි කියලා පහේ දෙකක් කියන එක තමයි දිපංච කියලා කියන්නේ. මේ එකම එකතු කරලා මේ ඥාන විභංගයේ පංච විඤ්ඤාණියෝ කියලා එකට ඔක්කොම කුසල් අකුසල් ඒ විපාක සිත් ටික ඔක්කොම එකතු කරලා පංච විඤ්ඤාණ කියලා කතා කරලා තියෙනවා. ඉතින් අන්න ඒ කොටසේ තියෙන අපි දැනගත යුතු දහම් කොටස් ටිකක් තියෙනවා. ඒ ටික අපි කතා කරලා කාල වේලාව තිබුණොත් ඒ පටිච්චසමුප්පාදයේ ණය ක්‍රමෙත් මේකට අදාළව සම්බන්ධ කරලා කතා කරනවා. ඉතින් කාල වේලාව නොතිබුණොත් අපි ඊළඟ වාරයට ඒක යොදා ගන්නවා. ඉතින් නමුත් මේක අතිශය වැදගත් දහම් කොටස් ටිකක්. ඔබට ඒ ශ්‍රවණය කරනකොට ඒ දේවල් වල වැදගත්කම ඔබට තේරේ. ඉතින් ඒ නිසා අපි ඒකට අදාළේ වටිනා විස්තර ටිකක් බොහෝ අයට ඒවා මේ දකින්න නැති විස්තර නොවන දහම් කොටස් ටිකක්, දේශනා වශයෙන් විස්තර නොවන දහම් කොටස් ටිකක් අපි ඒක ටිකක් කතා කරමු. මේ කොටස තියෙන අභිධර්ම ප්‍රකරණේ විභංගයේ ඥාන විභංගය කියලා කොටසක් තියෙනවා. ඒ ඥාන විභංගයේ යටතේ තමයි විස්තර කරලා තියෙන්නේ. ඥාන විභංගයේ මාතිකා කියලා 1 2 ඒකං දුකං තිකං චතුක්ඛං කියලා මේ විදිහට මේ විස්තර කරන මේ ධර්මයේ තියෙන වැදගත් දහම් කොටස්, කුසල් අකුසල ධර්මයන් විස්තර කරන ණය ක්‍රමයක්. ඒ අතර මේ මේ පංච විඤ්ඤාණයෝ කියලා මේ චක්කු සෝත ගහන ජීවා කාය කියන විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ আদি මේ විඤ්ඤාණ කුසල අකුසල විඤ්ඤාණ පහ පිළිබඳව විශේෂ තොරතුරු ටිකක් මෙතනදී බුදුරජාණන් වහන්සේ විසින් සඳහන් කරනවා. එතකොට මේ පංච විඤ්ඤාණයෝ කියන මේ විඤ්ඤාණ දැන් අපි රූප බලන රූප දකින හිත එක චක්කු විඤ්ඤාණය සද්ධාන හිත සෝත විඤ්ඤාණය ගන්ධය දැනගන්න හිත ගාන විඤ්ඤාණය රස දැනගන්න හිත ජීවහ විඤ්ඤාණ අපිට කයට යම් යමක් දැනෙනවා නම් ඒ කය විඤ්ඤාණය හරහා තමයි දැනෙන්නේ. එතකොට මේ දේවල් අරමුණු වෙලා තමයි අපි ඇහැට රූපයක් දකිනකොට චක්කු විඤ්ඤාණය පහළ වුණා නම් ඒ දැක්ම මනෝ විඤ්ඤාණයෙන් අරමුණු කරලා තමයි අපි කුසල් අකුසල් ඇති කරන්නේ. ඒ වගේම විදර්ශනා ඥාන උපදවා ගන්න මේ දේවල් සිද්ධ කරනවා. නමුත් මේ පංච විඤ්ඤාණියෝ කියන මේ සිත් ගත්තාම මේ දේවල් කුසල් හෝ අකුසල් හෝ නොවන සිත් කොටසක්. නමුත් මේ දේවල් වලට අරමුණු වෙන්නේ පිරිසුදු පරමාර්ථ ධර්ම. මේ දේවල් වලින් අර කියපෝ අවිද්‍යා සහගත මුලාවක් හෝ නුවණක් මේ සිත් වල නැහැ. මේ සිත්වල ආරම්භණය ගත්තහම වර්තමාන අරමුණක් තමයි මේ සිත්වල තියෙන්නේ. එතකොට මේ සිත්වලට කවදාවත් සම්මුති ධර්මයවත් මුලා සහිත ධර්මයවත් අරමුණු වෙන්නේ නැහැ. පිරිසුදු පරමාර්ථ ධර්ම ටිකක් තමයි මේ සිත්වලට අරමුණු වෙන්නේ. ඒ නිසා තමයි අපි විස්රෝම විදර්ශනාවන් පුහුණු කරනකොට විදර්ශනාවේ ඒ භූමිය තුළට අපි ඇතුල් වෙනකොට මේ දේවල් අරමුණු කරගෙන තමයි පරමාර්ථ ධර්මයන් මතු කරගන්නේ. මොකද මේ සිත්වලට පරමාර්ථ ධර්ම පමණක් අරමුණු වෙන නිසා මේ දේවල් වලින් අපි උපකාර කරගෙන මේ පරමාර්ථයන් මතු කරගෙන සම්මුතිය බිඳගෙන පරමාර්ථයන් මතු කරගන්න මේ සිත් අපි උපකාර කරගන්නවා. ඒ නිසා තමයි අපි මේ සිත් අපි ඉදිරියට අරගෙන කතා කරන්න අදහස් කරේ. දැන් මේකේ සඳහන් වෙනවා මේ ඥාන විභංගේ ඒක විදේන ඥාන වස්තු කියලා. එක් ආකාරයෙන් ඥාණයට වස්තු වෙන ධර්මියෝ විග්‍රහ කරනවා කියලා තමයි මෙතන මතක් කරන්නේ. පංච විඥාන පංච විඥානා න හේතු අහේතුකම්. ඒ පංච විඥානයෝ කියන ඒවා හේතු ධර්ම නෙවෙයි. හේතු කියලා අපි කොටසක් කතා කරා ලෝභ දේ සමෝහ අලෝභ දේ සමෝහ කියලා. මේ එකදු හේතු ධර්මයක් නෙවෙයි මේ පංච විඥාන කියන්නේ. අහේතුකම්. අහේතුකම් කියලා කියන්නේ හේතු සහිතද නෙවෙයි. සහේතුකම් අහේතුම් හේතු සහිතද නෙවෙයි. හේතුත් නෙවෙයි, හේතු සහිතත් නෙවෙයි, හේතු විප්‍රයුක්තම්. හේතු විප්‍රයුක්ත හේතු සමග මිශ්‍ර වෙලාද, සම්ප්‍රයුක්ත වෙලාද නෑ මේ පංච විඥානේ. අපිට මේ කියන රූප බලන සද්ධාන හිත් පිළිබඳව මේ කතා. එතකොට හේතු විප්‍රයුක්තම්. සප්පච්චයම් කියලා කියන ප්‍රත්‍යෙන් හටගන්න ධර්මයෝ කොටසක් මේ. මේවා ඉබේ හටගන්න ධර්මයෝ නේ, ප්‍රත්‍යෙන් හටගන්න ධර්ම. සප්පච්ච. සංකතං කියලා කියන්නේ ඒ වගේ මාර්ථයක්. ප්‍රත්‍යෙන් හටගත්තු සංකත ධර්ම. අරූපා කියලා කියන්නේ මේ පංච විඥාන ගැනනේ කියන්නේ. මේවා උපදින්න අපිට රූපය උපකාර වුණාට මේ සිත් කොටස් ටික චක්කු විඥාන සෝත විඥාන සිත් නිසා මේවා අරූප ධර්ම. ඒ වගේම ලෞකිකයන් කියලා කියන ලෞකිකයි. ලෝකෝත්තර ධර්ම ටිකක් නෙවෙයි මේවා, ලෞකික සිත් කොටසක්. ඒ වගේම සාසවං. සාසවං කියන්නේ ආශ්‍රවය ඇති වෙන්න මේ ධර්මය අරමුණු කරලා ආශ්‍රව ඇති වෙන්න පුළුවන් ආශ්‍රවයට හිත ධර්ම කොටසක්. සංයෝජනාන්. සංයෝජනයේට හිත ධර්ම. ග්‍රන්ථමීයානි. ග්‍රන්ථයන්ට හිත ධර්ම. ඕගනීයානි. ඕගයන්ට හිතයි මේවා. දැන් මේ කෙලෙස් අර කොටස් කළ ග්‍රන්ථ ඕග යෝග නීවරණ කියලා අපි ඉගෙනගෙන තියෙනවා මේ ධර්මයේ කොටස් ටික කෙලෙස් බෙදලා තියෙන ක්‍රමයක්. එතකොට මේ පංච විඥානයන් මේ කෙලෙස් වලට හිතයි කියන එක තමයි මෙතන බෙදලා තියෙන්නේ. ආසව කියන්නේ මොනවද? කාමාසව, භවආසව, අවිජ්ජාසව, දිට්ඨාසව කියන ආසව කියන්නේ. ඒ ආසව ධර්මයන්ට අරමුණු වන ධර්මයන්ට සාසව කියන්නේ. ඒ ආසවයන්ට අරමුණු වන දේවල්. එතකොට කාමාශ්‍රවේ ගත්තාම කාමාශ්‍රවේ ඇති වෙන්න අපිට මේ රූපය උපකාර වෙන නිසා රූපයට සාසවයි කියලා. ඒ වගේ මේ පංච විඥානියොත් ආශ්‍රවයන්ට හිතයි. ඕගයන්ට හිතයි. සංයෝජනයන්ට හිතයි. යෝගයන්ට හිතයි. නීවරණයන්ට හිතයි. පරාමත්තයන්ට හිතයි. උපාදානයට හිත නිසා උපාදාන සංකිලේසික කෙලස් නෙවෙයි කෙලස් වලට හිතයි. අව්‍යාකත කියලා කියන්නේ අව්‍යාකත කියලා කියන්නේ කුසල් හෝ අකුසල් වශයෙන් ගත යුතු ධර්ම නෙවෙයි. සාරම්භනා කියලා කියන්නේ අරමුණු ගත හැකි ධර්මයෝ මේ. මේ පංච විඥානයෝ අරමුණු ගත හැකි ධර්මයෝ. චක්කු විඥාණයට රූපේ අරමුණු වෙන. අන්න ඒ වගේ සාරම්භනා කියලා කියන්නේ අරමුණු ගත හැකි ධර්ම. අචේතසිකං කියලා කියන්නේ චෛතසික ධර්ම සිතවිලි ධර්ම කොටසක් නෙවෙයි පංච විඥාන. විපාක කියලා කියන්නේ කර්මයට අනුරූප ලැබෙන සිත් කොටස් එකක් මේ. විපාක කියලා. උපාදින්න උපාදානීය. උපාදින්න කියලා කියන්නේ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් උපාදානීයට හිත ධර්ම කොටසක්. මේ දෙකටම අයිති කොටසක්. ඒ නිසා මේ දෙකම එකට කියලා. අසංකලිට සංකලේසික. කිලිටි නොවන හැබැයි කිලිටි වලට හිත ධර්ම කොටසක්. කිලිටි කියලා කියන්නේ අපි ඔබ දන්නවා කෙලස් වලට තමයි කිලිටි කියලා කියන්නේ. එතකොට ඒ කෙලස් වලට හිත ධර්ම කොටසක්. හැබැයි මේ පංච විඥානිය කිලිටි නෙවෙයි. න සවිතක්ක සවිචාර. විතක්ක විචාර ධර්ම කොටසක් නෙවෙයි. ඒ කියන්නේ අරමුණු වලට විතර්ක කරලා අරමුණු වලට පැනලා ඒ වගේම මේ වගේ අරමුණු වල හැසිරිලා මානසිකාරය කරලා ඒ විදිහට උපදින සිත් කොටසක් නෙවෙයි. න අවිතක්ක විචාර. අවිතක්ක කියන්නේ විතක්ක නැති විචාර ධර්ම කොටසකුත් නැති. අවිතක්ක විචාර. මේවා මොනවද? විතක්ක නැති විචාර නැති ඒ අභිනිපාත මාත්‍රයෙන් දැනගන්න ස්වභාවයෙන් යුක්ත හික් කොටස. අවිතක්ක විචාර. න ප්‍රතිසහගත. ප්‍රීතිය සහිත ධර්ම නෙවෙයි මේවා. මේව දස්සනේන න භාවනාය පහතක්. මේ පංච විඥානයෝ දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ කළ යුතු ධර්ම නෙවෙයි. පහ කළ යුතු ධර්ම මොනවද? ඒ අකුසල්නි පහ කරන්න ඕනේ. එතකොට දර්ශනයෙන් පහ කරන්න ඕනේ දුක්ඛ සමුදය. එතකොට මෙතන මේ සමා වෙන්න භාවනාවෙන් හෝ දර්ශනයෙන් පහ කරන්න ඕනේ දුකට හේතු වෙන ධර්ම. එතකොට මේවා දර්ශනයකින්වත් භාවනාවකින්වත් පහ කරන්න යුතු ධර්ම යෝනි. මේව දර්ශනයෙන් නන භාවනාවේ පහ තබ්බක හේතුක. ඒ කියන්නේ දර්ශනයෙන්වත් භාවනාවෙන්වත් පහ කළ යුතු හේතු ඇති ධර්මයක් නැහැ. නේව ආචය නාපචය ගාමිනී. ඒ කියන්නේ නේව ආචය ගාමිනී කියලා කියන්නේ අපායට සසරට යන ධර්මයට කියන ආචය ගාමිනී. අපචය ගාමිනී කියන්නේ සසරෙන් එතරවන සසරෙන් එතර වෙන්න උපකාර කරන ධර්ම. එතකොට මේ ධර්මයෝ නේව ආචය න අපචය ගාමිනී කියලා කියන්නේ ඒ දේවල් මේ සසර යන්නවත් සසරෙන් එතර වෙන්නවත් උදව් වෙන ධර්මයෝ නේ. උදව් වෙන කියන්නේ සසරෙන් එතර වෙන හෝ සසර යන්න වෙන ධර්මයෝ නේ. මේවා උපකාර වෙනවා අපි අරමුණු කරලා විදර්ශනා කරනකොට. නමුත් සසරෙන් එතර වෙන ධර්මයෝ හෝ සසර යවන ධර්මයෝ නෙවෙයි මේවා. දැන් ඒ සසර යවන ධර්මයෝ ගත්තාම අපි ඒවා අකුසල ධර්මයෝ සසරට නැවත නැවත වටන ධර්ම. දැන් සසරෙන් එතර වෙන්න හේතු වෙන ධර්මයෝ මොනවද? ඒවා මේ අපි මේ විපස්සනා වශයෙන් ඇති කරගන්න ලෝකෝත්තර සිතා ලෞකික කුසල් සිත. නේවසේකා කියලා කියන්නේ හික්මෙන ධර්මයොත් නෙවෙයි. නාසේකා හික්මිලා ඉවර ධර්මයොත් නෙවෙයි. නා අසේක ධර්මයෝ කියන්නේ මොනවද? අසේක ධර්මයෝ අරිහත් ඵලයට තමයි අසේක කියලා කියන්නේ. සේක ධර්මයෝ කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳන් රහත් මාර්ගයේ දක්වා ධර්මයෝ සේක ධර්මයෝ හික්මෙන ධර්මයෝ සේක. එතකොට ඒ සේක හෝ අසේක ධර්ම කොටසක් නෙවෙයි මේ පංච විඥාන. පරිත්තං කියලා කියන්නේ පරිත්ත කියන්නේ ඒවා මේ හීනයි ස්වල්පයයි ඒවා මහත්ගත හෝ අපමාණ ධර්මයෝ නෙවෙයි. පරිත්ත ධර්ම කාමාවචර ධර්ම කොටසක්. කාම ලෝකේ බොහෝසෙන් උපදින කොටසක් තමයි පංච විඥානය. න රූපාවචර න අරූපාවචර. රූපාවචර හෝ අරූපාවචර ධර්ම කොටසක් නෙවෙයි. දැන් මේ පංච විඥානයන්ගෙන් චක්කු විඥාන, සෝත විඥාන ආදී ධර්ම මේ රූපාවචර ලෝකේ හටගන්නවා. නමුත් රූපාවචර ලෝකේ හටගත්තට ඒවා කාමාවචර ධර්ම. කාම ලෝකේ බොහෝසෙන් හැසිරෙන ධර්ම. මේ පංච විඥානියෝ කියලා කියන්නේ පරියාපන්න නො අපරියාපන්න. අපරියාපන්න කියලා කියන්නේ ලෝකෙන් එතර ධර්මයට කියන අපරියාපන්න. පරියාපන්න කියන්නේ ලෝකයේ ඇතුලේ ධර්මයෝ තමයි පරියාපන්න කියලා කියන්නේ. එතකොට මේ පංච විඥානියෝ පරියාපන්න ධර්ම කොටසක්. අපරියාපන්න ධර්ම කොටසක් නෙවෙයි. අනියතා කියලා කියන්නේ නියත ධර්මියෝ කියලා හඳුන්වනවා. අපායට හෝ නියතයි. එහෙම නැත්නම් සුගතියට හෝ නියතයි කියලා නියත ධර්ම කොටසක් තියෙනවා. සම්මත්ත නියතෝ රාසි කියලා කියන්නේ ඒකාන්තෙන් ඒ ධර්මියෝන්ගෙන් ඒ විපාකේ ලැබෙන දැන් නියතයි. එතකොට මිච්ඡත්ත නියත සම්මත්ත නියත කියලා මේ නියත ධර්මියෝ බෙද සියලු ධර්මියෝ මේ කොටස් තුනට බෙදන්න පුළුවන්. නියත ධම්ම, සම්මත්ත නියත, මිච්ඡත්ත නියත, අනියත. මිච්ඡත්ත නියත ධර්මයෝ තමයි මොනවද අර කියපු ආනන්තරිය පාප කර්ම ඇතුළත් වෙන්නේ මිච්ඡත්ත නියත. යමෙක් ආනන්තරිය පාප කර්ම කරොත් එයා ඒකාන්තයෙන් නිරයට අපායට නියතයි. කස කිසි කලකත් ඒක වෙනස් කරන්න බෑ. ඒකයි මේ නියතයි කියලා කියන්නේ. ඒ වගේම සම්මත්ත නියත කියලා ඇඳෙන්නේ ලෝකෝත්තර කුසල් සිද්ධාත්තාම ඒවා සම්මත්ත නියතයි. ඒක ඉපදුනොත් අනිවාර්යෙන් ඒකට අනුතුරුව විපාකේ ලැබෙනවමයි. ඒවට සම්මත්ත නියත කියලා හඳුන්වන්නේ ලෝකෝත්තර මාර්ග සිද්දේ සම්මත්ත නියත. මිච්ඡත්ත නියත කියලා කියන්නේ අර කියපු මේ මේ ආනන්තරිය පාප කර්ම මිච්ඡත්ත නියත. මේ දෙකම ඒ සිත් ඉපදුනොත් අනිවාර්යෙන් ඒකට අනුව අපායට වැටෙනවා. මිච්ඡත්ත නියතේදී සම්මත්ත නියතේදී අනිවාර්යෙන් ලෝකෝත්තර මාර්ගයට අනුතුරු ඒ ලෝකෝත්තර විපාකය ලැබේ. ඒ දෙකට අයිති නැති අනිත් සියල්ලම අනියත හැටියට අඳිනවා. ඒවා ස්ථිර වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ මේක නරකයි හොඳයි කියලා. නෙමෙයි ඒකාන්තයෙන් මේකේ විපාකය මේ විදිහටම නියතයි කියලා කියන්න බැරි කොටසට අනියත. ඒවා තමයි අපි සඳහන් වෙන කාමාවචර කුසල් සිත්. ඒ වගේම අකුසල් සිත් වලින් ගත්තාම ආනන්තරේ පාප කර්ම හැරුණාම අනිත් සිත් කොටසක්. ඒ වගේම කර්කේපෝ විපාක ක්‍රියා මේ ඔක්කොම අනිත් ධර්ම. එතකොට ඒ අතර මේ දිපංච විඥානයේ හවත් මේ පංච විඥානයේ අනිත් ධර්ම කොටසක්. අනියානිකා කියන නිවනට පමුණුවන ධර්ම කොටසක් නෙවෙයි. මේ වගේ නිවනට යන්න පුළුවන්කමක් නැති ධර්ම කොටසක් අනියානිකා. උප්පන්නා කියලා කියන්නේ මේවා හටගත් ධර්ම කොටසක්, නැති ධර්ම කොටසක් නෙවෙයි. දැන් අතීත ධර්ම, අනාගත ධර්ම කියලා අපි කියන ඒවා සත්‍ය වශයෙන් දැන් අපි පඤ්ඤප්ති ධර්ම කියලා කිව්වම ඒවා සත්‍ය වශයෙන් නැති ධර්ම, හට නොගත් ධර්ම. නමුත් මේවා උප්පන්නා කියලා කියන්නේ හටගත් ධර්ම කොටසක්. මනෝවිඤ්ඤාණ විඤ්ඤේය. මේවා දැනගන්න පුළුවන් වෙන්නේ මනෝවිඤ්ඤාණයෙන් පමණයි. විඤ්ඤේය වෙන්නේ. දැන් චක්කු විඤ්ඤාණය දැනගන්න බෑ. සෝත විඤ්ඤාණයෙන් හෝ ගාහන විඤ්ඤාණයෙන් හෝ එම චක්කු විඤ්ඤාණයෙන් හෝ ඒ හිත දැනගන්න බෑ. එනිසා මේ දේවල් දැනගන්න වෙන්නේ මනෝවිඤ්ඤාණ. එනිසා තමයි මේවා මනෝවිඤ්ඤේය මනෝවිඤ්ඤාණ විඤ්ඤේය කියලා කියන්නේ. අනිච්ච ජරා විභූත අනිත්‍ය ධර්ම කොටසක්. මොකද ඒ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්ම කොටස. ජරා විභූත කියලා කියන්නේ ඒ වගේම අසාර වූ ධිරණ ධර්ම කොටසක්. පංච විඥාන ඊළඟ පංච විඥාන ඊට පස්සේ එක ඒක විදේන කියලා මේ එක දහම් පරයයක් ඔය කිව්වේ. ඊට පස්සේ තව ගොඩක් තියෙනවා මේකේ. මේ පංච විඥාණය චක්කු විඥානාදී මේ සිත් uppanna vattuka උපන්න වත්තුකා කියලා කියන්නේ අපි වස්තු කියලා මෙතන හඳුන්වන්නේ චක්කු වස්තුව, සෝත වස්තුව, ගහන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව, ඒ හදේ වස්තුව කියලා වස්තු හයක් තියෙනවා. එතකොට එහේ වස්තු හයෙන් මේ පංච විඥානියෝ කියලා කියන්නේ උපන්න වත්තුකා කියන්නේ මේ ඒ මොහොතේ ඉපදුණු වස්තුව වස්තුවේ හටගන්න කොටස. උපන්න වත්තු දැන් චක්කු විඥානේ හටගන්නේ චක්කු වස්තුව තුල. එතකොට චක්කු වස්තුව උපදිලා තියෙන්න ඕනේ චක්කු විඥානේ උපදින්න. අන්න ඒ නිසා තමයි උපන්න වත්තුකා කියලා කියන්නේ උපන්න ආරම්භන. හටගත් උපන්න අරමුණේ පවතින අරමුණක තමයි මේ පංච විඥානේ උපදින්නේ. දැන් මනෝ විඥාණයට පුළුවන් නැති අරමුණක් අරගෙන උපදින්න. දැන් අතීත ආරම්භණයක් අරගෙන මනෝ විඥාණයට උපදින්න පුළුවන්. එතකොට ඒක නිරුද්ධ වෙච්ච අනාගත අරමුණක් අරමුණ කරගෙන මනෝ විඥාණයට පුළුවන්. හැබැයි පංච විඥාණයන්ට පුළුවන්කමක් නැහැ මේ කියන නැති අරමුණක් උපදින්න තියෙන අරමුණක් අර. ඒ නිසා උපන්න ආරම්භනා කියන්නේ ඒ මොහොතේ හටගෙන තියෙන අරමුණ කෙල්ලලා තමයි මේ පංච විඥාණය උපදින්නේ. පුරේජාත වත්තුක. පුරේජාත වත්තුක කියලා කියන්නේ ඒ සිතත් සමගම ඒ වස්තුව ඒ ප්‍රසාදයේ ඉපදිලා හටගන්න හිතක් නෙවෙයි. ඒවත් හරි වැදගත්. එතකොට මේ පංච විඥාන කියන ඒවා මුලින් ඉපදිච්ච වස්තුවක තමයි චක්කු විඥානේ හෝ පංච විඥානේ උපදින. ඒකයි පුරේජාත වස්තුක. මුලින් ප්‍රසාදයේ හටගෙන වස්තුව හටගෙන ඒ හටගත් වස්තුවේ තමයි ඒ විඥාන සිත් හටගන්නේ. සෝත විඥාණය ගත්තාම හටගන්නේ සෝත ප්‍රසාදයේ මුලින් හටගෙන පුරේජාතයි හටගෙන ඒ හටගත් වස්තුවේ පිහිට කරගෙන සෝත විඥාණය හටගන්න සද්ද අහන හිත ඒ විදිහට පුරේජාත වස්තුක. පුරේජාත ආලම්බන අරමුණත් මුලින් හටගෙන හැබැයි පවතින එක උපන්න ආරම්භනා කියලා මුලින් කිව්වනේ. මේ උපන්න ආරම්භනා කියලා උපන්න ආරම්භනා වුණාට මේ අරමුණ හිත සමගම පෙරපසු නොවේ උපදින එකක් නෙවෙයි. මේක පුරේජාත ආරම්භන. මුලින් අරමුණ හටගෙන පවතිනවා. ඒ පවතින අතරේ තමයි චක්කු විඥානාදී මේ විඥාණය හටගන්නේ. ඒ නිසා පුරේජාත ආලම්බන. ඊට පස්සේ අජ්ජත්තික වත්තුක. වස්තු ආධ්‍යාත්මිකයි. බාහිර වස්තු තුල පිහිට කරගෙන උපදිනව නෙවෙයි. අජ්ජත්තික වත්තුක බාහිර ආරම්භන. වස්තු ආධ්‍යාත්මිකයි අරමුණ බාහිර. ඒ කියන්නේ දැන් රූප ආරම්භන චක්කු විඥාන හිත ගත්තොත් මේ චක්කු විඥාන හිත පවතින්නේ චක්කු ප්‍රසාදයේ තුල. ඒ නිසා වස්තු ආධ්‍යාත්මිකයි. අරමුණ බාහිරයි කියලා කියන්නේ රූප ආරම්භණයේ කෙල්බිලා උපදී. එතකොට ඒ ආරම්භණය හැම වෙලාවෙම බාහිරයි. මොකද චක්කු විඥානය ඒ වස්තු අරමුණු කරන්නේ නැහැ. හැම වෙලාවෙම බාහිර අරමුණක් තමයි අරමුණු කරන්නේ. ඒ නිසා බාහිර ආරම්භනා කියලා කියනවා මේ පංච විඥානය. අසම්බින්න වස්තුක. අසම්බින්න වස්තුක කියන නොබිඳුණු වස්තු ඇතුව උපදින්නේ. බිඳුණු ධර්මයක නැති අතීත ධර්මයක නෙවෙයි උපදින්නේ. ඒ මොහොතට තියෙන නොබිඳුණු වස්තුවක තමයි උපදින්නේ. ඒ නිසා අසම්බින්න වස්තුක. අසම්බින්න ආරම්භන. අසම්බින්න ආරම්භනා කියන්නේ ඒ නොබිඳුණු අරමුණේක තමයි උපදින්නේ. නානා වත්තුකා නානා ආරම්භන. මේ පංච විඥානියෝ නානා වත්තුකා නානා ආරම්භනා කියලා කියන්නේ මේ චක්කු විඥානේ වස්තුව අනිකක්, සෝත විඥානේ වස්තුව අනිකක්. චක්කු විඥානේ අරමුණ අනිකක්, සෝත විඥානේ අරමුණ අනිකක්. ගාහන විඥානේ අරමුණ අනිකක්, ජීවහා විඥානේ අරමුණ අනිකක්. කාය විඥානේ අරමුණ අනික වස්තුවත් ඒ වගේ එකින් එකට වෙනස්. දැන් චක්කු විඥානේ උපදින වස්තුවේම සෝත විඥානේ උපදින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි නානා වත්තුකා නානා ආරම්භනා කියලා කියන්නේ. අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයන් පච්චනුභෝති. හැබැයි ඔවුනෝන්ගේ ගෝචර විසය තම තමන් අනුභව කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් චක්කු විඥාණයට අරමුණු වෙන අරමුණ ඒ හිතෙන් ඒකේ විස්තර ඒවා දැනගන්නේ මනෝ විඥාන. ඒ නිසා තමයි අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයන් පච්චනුභෝති කියලා කියන්නේ. ඒ තම තමන්ගේ ගෝචර විසේ තමන් දැනගන්න පුළුවන්කමක් නැහැ. න අසම අසමනහාර න අසම් අසම්මනහාර උපජ්ජන්ති. ඒ කියන්නේ අර මෙනෙහි කිරීමක් උත්සාහයක් නැතුව උපදින සිත් කොටසක්. න අමනසිකාරෝ උපජ්ජන්ති. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් කල්පනා කිරීමක් නැතුව උපදින දේවල්. අරමුණ ගැටිච්ච ගමන් කර්මයට අනුව උපදින දේවල්ට. දැන් අපි කල්පනා කරලා මෙනෙහි කරලා උපද්දවා ගන්න සිත් කොටසක් තියෙනවනේ කුසල් අකුසල් වශයෙන්. එහෙම සිත් කොටසක් නෙවෙයි මේවා. මේවා විපාකයට අනුරූපව ඒ ඇහැට රූපයක් ගැටීම නිසා කර්මයට අනුරූපව ලැබෙන සිත් කොට. න අබ්බෝකින්න උපච්ඡන්ති. මේ දේවල් අබ්බෝකින්නා කියන්නේ පිළිවෙලින් උපදින දේවල් නෙවෙයි. පිළිවෙලින් චක්කු විඥාණයට අනුතුරුව සෝත විඥාණය. සෝත විඥාණයට අනුතුරුව ගාන විඥාණය කියලා එහෙම උපදින සිත් කොටසක් නෙවෙයි මේවා. ඒ නිසා එහෙම න්‍යායක් නැහැ. චක්කු විඥාණයට අනුතුරුව සෝත විඥාණය ඉපදෙච්චි කියලා කොටසක් නැහැ. චක්කු විඥාණය ඉපදිලා ඊට පස්සේ ඒ සිත්ම බොහෝ උපදින්න පුළුවන්. ඊට පස්සේ මනෝ විඥාන සිත් උපදින්න පුළුවන්. මේක ඔබ දන්න. අපුබ්බං අචරිමං උපජ්ජන්ති න අපුබ්බමං අචරිමං උපජ්ජති. ඒ කියන්නේ පෙරපසු නොවි චක්කු විඥාණයට අනතුරුවම සෝත විඥාණය උපදිනවා කියලා ධර්මතාවයක් මේ වගේ නේ. ඒ නිසා තමයි පෙරපසු නොවි නූපදී කියලා කියන්නේ. න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තර උපජ්ජන්ති. ඒ කියන්නේ ඒ එකකට සමනන්තර අනතුරුවම ඊළඟ සිත උපදිනවා කියන ධර්මතාවයකුත් නැහැ. අපුබ්බං අචරිමං කියන එක වගේම සමානයි න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උපජ්ජන්ති. එකකට ඔවුනොවුන්ට මේකට අනුතුරුව මේක උපකාර කරනවා අනිකට අනික උපකාර කරනවා අනිසිතට කියලා එහෙම ධර්මතාවයක් මේ සිත් තුළ නැහැ. පංච විඥාන අනාභෝගෝ. පංච විඥානං න කිංච අනාභෝගෝ කියලා කියන්නේ අභෝගෝ කියලා කියන්නේ මෙනෙහි කිරීමක් මානසිකාරයක් ඇති සිත්. අනාභෝගෝ කියලා කියන්නේ එහෙම මෙනෙහි කිරීමක් මානසිකාරයක් කල්පනා කිරීමක් ඒ සිත් තුළ නැහැ. ඒ නිසා තමයි මේ පංච විඥානේ අනාභෝගෝ කියලා සඳහන් වෙලා. පංචහි විඥානේ න කිංචි ධම්මං පටිජානාති. අඤ්ඤත්‍ර අබිනිපාත මාත්ත. ඒ කියන්නේ ඒ ප්‍රසාදයට ගැටුණු අරමුණ හැර වෙන කිසිදු ධර්මයක් ඒ හිතෙන් දැනගන්නේ නැහැ. එතකොට හුදෙක් ඒ වර්ණ සටහන දැන ගැනීම පමණමයි දැන් වර්ණ සටහන අබිනිපාත වෙන්නේ. ඒ අබිනිපාත වූ වර්ණ සට චක්කු ප්‍රසාදයට වැටුනේ රූපාරම්භනේ. එතකොට රූපේ රූපය වර්ණ රූපේ අරමුණු කිරීම පමණයි. ඒකේ විස්තර හෝ ඒකේ සම්මුතිය හෝ ඒකට මොකද්ද කියන්නේ හෝ ඒකේ අතීත පිළිබඳ තොරතුරු කිසිවක් දැන ගැනීමක් වෙන්නේ නැහැ මේ පංච විඥානයන්ගෙන්. ඒ වැටුණු ගැටුණු අරමුණේ පරමාර්ථය ස්වභාවය අරමුණු කරනවා විතරයි. සෝත විඥානේ ඒ හඬ ඇහිම වශයෙන් උපදිනවා විතරයි. ඒ හඬ පිළිබඳ විස්තර ඒව ඉපදුණු හැටි කෝ එහෙම නැත්නම් අතීතයේ හඬවල් පිළිබඳව අරමුණු කරලා එහෙම මොකුත් මේ සිත් වලින් සිද්ධ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි අබිනිපාත මත්තා. ඒ වැටුණු ස්වභාවයේ ගැටුණු ධර්මතාවය පමණයි අරමුණේ. පංච විඥානං පංචන්නං විඥානං සමනන්තරාපින කිංචි ධම්මං පටිජානාති. ඒ කියන්නේ සම්ම පංච විඥාණයට අනතුරුව උපදින ඒ සම්පටිච්ඡන සම්තිරණ සිත් තියෙනවනේ අපි මනෝ ධාතු කියලා සඳහන් කරන්නේ. ඉතින් මේවා මේ අභිධර්මයේ දැනගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ. නමුත් මේ සිත් හට ගන්නකොට මම ওই ඉස්සල චිත්ත වීති පිළිබඳව කතා කරනකොට කතා කරා මේ අරමුණක් පැහැදිලිව දැනගන්නකොට අවශ්‍ය සිත් කොටසක් වෙන මනෝ ධාතු කියලා. අර චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ පිළිගන්නා හිත හා අනේ දෙන මනෝ ධාතුව කියලා. ඒක කුසල් වශයෙන් හා අකුසල් වශයෙන් බෙදෙනවා. එතකොට මේ පංච විඥාණයට අනතුරුව තියෙන මනෝ ධාතුවේ මනෝ ධාතුව හැටියට හඳුන්වන්නේ ආවර්ජන සිත් පංචා පංචද්වාරාවජන සිතා සම්පටිච්චන සිත් මේවා මනෝ ධාතු හැටියට හඳුනා. එතකොට මෙන්න මේ සිත්වලින්ද කිසිදු ධර්මයක් නොදැනගනි, තව ගැටුණු ධර්මයේ පමණමයි දැනගන්නේ. ඒ මනෝ ධාතුවෙන්ද චක්කු විඥාණයට අනුතුරුව උපදිනේ කියන සම්පටිච්චන සිත් පංචද්වාරාවජන සිත් කියන මේ ධර්මයන්ගෙන්ද අර රූපාරම්භණයේ පිළිබඳව දැන ගැනීමක් පමණයි, ඒව පිළිබඳ විස්තර කුසල අකසල දැන ගැනීමක් නෑ කියලා කියනවා. පංච විඥාණං සමනන්තරපින කිංචි ධම්මං පටිජානාති කියලා කිව්වේ ඒක. පංචහි විඥානේ න කිංචි ඉරියාපතං කප්පේ. මේ පංච විඥාණයන්ගෙන් ඉරියව් පවත්තන්න බෑ. දැන් අපි ඉරියා ඉඳ ගන්නවා, හිට ගන්නවා, නැගිටිනවා, ඇවිදිනවා කියන මේ ඉරියව් සතර ඉරියව්වක් තියෙනවනේ කෙනෙකුට. එතකොට මේ පංච විඥාණයෙන් කවදාවත් ඉඳ ගැනීම කියන කෘත්‍ය කරන්න බෑ. පංච විඥාණයෙන් කවදාවත් නැගිටීම කියන කෘත්‍ය කරන්න බෑ. පංච විඥාණයෙන් කවදාවත් ඇවිදීම, නිදා ගැනීම කියන මේ ඉරියාපත කිසිවක් මේ පංච විඥාණයන්ගෙන් කරන්න පුළුවන් කමක් නැහැ. පංචන්නං විඥාණං සමනම් සමනන්තරම්පි නකින්චි ඉරියාපතං කප්පේති. ඒ පංච විඥාණයට අනතුරු උපදින මනෝ ධාතුවෙන්ද කිසි ඉරියාපතයක් නොකරයි කියලා කියනවා. පංචහි විඥාණේ න කායකම්මං න වචීකම්මං පට්ඨපේති. මේ පංච විඥාණේ කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම කරන්න පුළුවන්කම. කාය කර්ම කියලා කියන්නේ අපි මොනවද? ප්‍රාණඝාතය, හොරකම, කාමයේ වරදවා හැසිරීම, මේවා කයින් කරන වැඩ. ඒ වගේම මේ කාය කර්ම කය උපකාර කරගෙන කරන දේවල්. වචී කර්මං කියන්නේ බොරු කියන, කේලම් කියන, පරුස වචන, හිස් වචන කියන මේ වචී කර්ම. එතකොට මේ වචී කර්ම, කාය කර්ම කියන මේ කිසිවක් පංච විඥාණයෙන් කරන්න පුළුවන් කමක් නැහැ. චක්කු විඥාණයෙන් කවදාවත් ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමය වර්ධව හැසිරීම කරන්න බෑ. චක්කු විඥාන, සෝත විඥාණයෙන් කවදාවත් බොරු කියන ඒවා, කේලම් කියන ඒවා, පරුස වචන කියන ඒවා, හිස් වචන කියන මේ ධර්ම කිසිවක් කරන්න බෑ කියන එකයි අපි තවත් විදියකින් කිව්වොත් කියන්නේ. පංචන්නං විඥාණං සමනන්තරම්පි න කාය කම්මං න වචී කම්මං පට්ඨපේති. ඒ පංච විඥාණයට අනුතුරු උපදින මනෝ ධාතුවෙන්ද ඒ කිසිවක් කරන්න බෑ. පංචහි විඥාණින් න කුසලා කුසල ධම්මං සමාධිය. පංච විඥාණයෙන් කවදත් මේ කුසල් අකුසල ධර්මියෝ සිද්ධ කරන්න, සමාදානේ කරන්න පුළුවන් කමක් නැහැ. කුසල ධර්මයක් වූ අකුසල ධර්මයක් කරන්න මේ පංච විඥාණයන් ගෙන් පුළුවන් කමක් නැහැ. පංචන්නං විඥාණං සමනන්තරම්පි න කුසලා කුසල ධම්මං සමාධියති. මේ පංච විඥාණයට අනුතුරු උපදින මනෝ ධාතුවෙන්ද ඒ සම්පටිච්ඡන හා ආවර්ජනාදී සිත්වලින්ද ඒ කිසිවක් කරන්න බෑ. පංචහේ විඥාණේ න සමාපච්චති. පංච විඥාණයෙන් සමවත් වලට සමවදින්න පුළුවන් කමක් නැහැ. න උත්ථාති, සමවත් වලින් නැගී හිටීම කියන එක කරන්න බෑ. පංචන්නං විඥාණං සමනන්තරම්පි න සමාපජ්ජති න උත්ථාති. පංච විඥාණයට සමනන්තරව උපදින මනෝ ධාතුවේද මේ කියන සමාපත්තිය වලට සමවැදීම හෝ නැගිටීම කරන්න බෑ. පංචේ විඥානෙහි න චවති. පංච විඥාණයෙන් චවති කියන්නේ චුත වීම සිද්ධ වෙන්නේ නැහැ. අපි මරණාසන්න මොහොතේ චුතිසිත කියලා කියන්නේ අපි. ඒ කියන්නේ චුති කෘත්‍යෙහිවත් චුත වීමක් කවදාවත් පංච විඥාණයෙන් වෙන්නේ නැහැ. න උපජ්ජති. ඉපදීමේ කෘත්‍ය ප්‍රතිසන්දිය කුත් මේ පංච විඥාණයෙන් කවදාවත් සිද්ධ කරන්න බෑ. සිද්ධ වෙන්නේත් නැහැ. චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ දේවල්. පංචන්නං විඥාණං සමනන්තරම්පි න චවති න උපජ්ජති. පංච විඥාණයට සමනන්තරව උපදින මේ කියන මනෝ ධාතුවෙන්ද අර කියපෝ චුත වීම හෝ ඉපදීම කියන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පංච විඥානේ න සුපති. පංච විඥාණයෙන් කවදාවත් නිදා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. නිදා ගැනීම කරන සිත් කොටසක් තියෙනවනේ. එතකොට නිදා ගැනීම කියන දේ පංච විඥාණයෙන් සිද්ධ වෙන්නේ නැහැ. න පටිබුඤ්ජති. අවදිවීම කියන කෘත්‍යයක්ද මේ පංච විඥානයන්ගෙන් එකකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. න සුපීනං පස්සති. අන්න ඒකත් වැදගත්. ඒ කියන්නේ හීන දැකීම. හීන දැකීමත් කවදාවත් මේ පංච විඥානයන්ගෙන් වෙන්නේ නැහැ. දැන් ඔබ සමහර විට මේ හීනෙන් එක එක දේවල් දැකලා ඇති. එක එක දේවල් අහලා ඇති. ඇහින් දකිනවා වගේ ඔබ රූප දැකලා තියෙනවා. නමුත් මේ ඒ හීනෙන් දකින රූප චක්කු විඥානේ ඉපදිලා දකිනව නෙවෙයි. ඔබ සිහීනෙන් ආන සද්ද සෝත විඥානේ ඉපදිලා අහනවා නෙවෙයි. එහෙනම් අපිට දැන් හීනෙන් ඉන්නකොට ඇහෙන් දකිනවා හා සමානව මේ මනෝ විඥාණයෙන් තමයි ඒ හීන දැකීමෙන් උපදින දැක්ම වෙන්නේ. රූප දැකීම, පුද්ගලයන් ආදී මේ අපිට පේන සිද්ධි, සද්ධහන දේවල් ඒවත් ඔක්කෝම මනෝ විඥාණයෙන් තමයි ඇහෙන් දකින්නා හා සමානව අපි ඒවට මුලා වෙන්නේ. නමුත් ඒවා මේ ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් සිහින දැකීමක් මේ පංච විඥාණයන්ගෙන් වෙන්නේ නැහැ කියලා. ඒක ඒ විදිහම තමයි. මනෝ විඥාණයෙන් තමයි මේ දේවල් හීන දැකීම ආදී දේවල් වෙන්නේ. පංචන්නං විඥාණං සමනන්තරම්පි න සුපිනං න පටිබුච්චති න සුපති න පටිබුච්චති. පංච විඥාණයට අනතුරුව උපදිනේ මනෝ ධාතුවෙන්ද සිහින දැකීම හෝ අවදිවීම සිද්ධ වෙන්නේ නැහැ. යතාවක වත්තු විභාගනා සංඥා. මේ විදිහට මේ යම් මේ වස්තු පිළිබඳව මේ පංච විඥානයන් පිළිබඳ විභාග කිරීමේ යම් ඥානයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් ඒවට තමයි ඒක විදේන ඥාන වත්තු කියලා මේ අභිධර්ම ප්‍රණයේ පෙන්නේ. එතකොට මේ සිත් කොටස් ටික ඉතාමත් වැදගත් කොටස් ටිකක්. මේ සිත්තුලින් මේ වගේ මේවා ඔබ නැවත නැවත අහලා දැනගෙන මේකේ අවබෝධය ඇති කරගන්න ඒක අපිට ප්‍රායෝගික ජීවිතයට ගොඩාක් වටිනවා. දැන් අපි රූපයක් දකිනකොට ඒ දැකීම සිත්ත කරන්නේ මේ චක්කු විඥාන හිතේ. සද්දයක් ඇහෙන්නේ සෝත විඥාන හිතේ. එතකොට දැන් ඔබ තේරුම් ගන්න හොඳ නෙමේ සෝත විඥාන හිත ඉපදිලා ඒ හිතෙන් සද්දහන. චක්කු විඥාන හිත ඉපදිලා ඒ හිතෙන් රූප බලනවා කියලා නෙවෙයි. ඒ ඇහිම් මාත්‍රේ ඇහෙන බවම සෝත විඥානයි. පෙනීම් මාත්‍රේ පෙනෙන බවම චක්කු විඥානයි. අන්න ඒ විදිහට තමයි. එතකොට ඒ යමක් පේනකොට අපිට ඒකෙන් මේ පිළිබඳව තියෙන නුවණත් එක්ක අපි මුලාවට යන්නේ නැතුව කෙලෙස් වලට යන්නේ නැතුව හිත රැකගන්න පුදුමාකාර උපකාර වෙනවා. මොකද අපි ඒ දැකින දේ අරමුණු වෙලා නොඑක් විකෘති අදහස් කුසල් කෙලෙස් ඇති කරගන්න දුක් උපදවා ගන්නවා. නමුත් අපිට මේ ධර්ම කොටස් ටික දැනගත්තාම මේ පෙනීම සිද්ධ කරන හිතට මේ දුකක් ඇති කරගන්න බෑ. තරහක් ඇති කරන්න බෑ. ලෝභයක් ඇති කරන්න බෑ. අඩුම ගානේ මේ ඉරියව්වක්වත් මේ හිතෙන් පවත්වන්න බෑ. සිහිනයක්වත් දැකීම සිද්ධ කරන්න බෑ. මේවා අහේතුක සිත් කොටසක්. මේවා කුසල් සිත් නෙවෙයි. මේවා අකුසල් සිත් නෙවෙයි. මේවා හුදු අභිනිපාත්‍රමාර්ථේ ඇහැට ගැටුණු ඒ පරමාර්ථ ධර්මයේ දැන ගැනීම වශයෙන් පමණක් උපදින සිත් කොටසක් කියලා මෙන්න මේ විදිහට ඒ සිත් පිළිබඳව දැනගත්තාම අපි කවදාවත් අර රූපයක් අරමුණු වෙලා උපදින කෙලෙස් උපදවා ගන්නේ නැහැ. රූපය විපරිණාම වෙනකොට ඇතිවන දුක් අපි උපදවා ගන්නේ නැහැ. මොකද මේ පෙනෙන දේ අරමුණු වෙලා අපි දුක් ඇති කරගන්නකොට පෙනෙන දේ පෙනීම සිද්ධ කරන ධර්මයේ ස්වභාවය එයා තේරුම් ගත්තාම අර කියන ඒ අපි තුල ඇතිවන භයානක අකුසල් වලින් මිදෙන්න පුළුවන්. ඒ වගේම ඒ අපිට බොහෝ උපදින දුක් වලින් මේ යථාර්ථය තේරුම් ගත්තාම ඉතාමත් ප්‍රයෝජනවත් ඒ විදර්ශනා ඥාන උපදවා. එනිසා මේ සිත්වල තියෙන මේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න. ප්‍රායෝගිකව මේ සිත්වලට ගලපලා ඒ තමන් තුළ ප්‍රායෝගික දැනුමක් ඇති කරගන්න උත්පත් වෙනවා. ඒ ඇති කරගන්න එක බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, මේ කොටස් පිළිබඳව අපිට සාකච්ඡාවේදී ඔබට නොතේරෙන යමක් තියෙනවා නම් කතා කරන්න කියලා මම ආරාධනා කරනවා. ආරාධනා කරන ගමන් අපිට තව කාලය ටිකක් තියෙනවා මේ සාකච්ඡා කරන්න මේ පටිච්චසමුප්පාදය. එතකොට පටිච්චසමුප්පාදයට අදාළ අද තියෙන මේ අව්‍යාකට නිර්දේශයේ යටතේ අද අපිට කතා කරන්න තියෙන මේ සිත් පිළිබඳ, අ හේතුක සිත් පිළිබඳව අව්‍යාකට යටතේ. ඉතින් ඒ නිසා තමයි මේ සිත් වලට අදාළ මේ වැදගත් කොටස් ටික මම මතක් කරේ. එතකොට අපි ආපහු දැන් පටිච්චසමුප්පාදයට ගියොත්, පටිච්චසමුප්පාදයේ අපි ඇතෙන්ට යන් පටිච්චසමුප්පාද විභංගයට මේ තියෙන්නේ ඒ පටිච්ච සමුප්පාදයේ අව්‍යාකත නිර්දේශයේ යටසේ කතා කරන්න තියෙන දේවල් ටික. කතමේ ධම්මා අව්‍යාකත යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා චක්කු විඥානං උප්පන්නං හෝති උපේක්ඛා සහගත රූපාරම්භණං වා රූපාරම්භණ తస్మిన్ సమే సంకారపచ్చయ విజ్ఞానం విజ్ఞానపచ్చయ నామం నామపచ్చయ చట్టాయతనం చట్టాయతనపచ్చయ పస్సు పస్సపచ్చయ వేదన వేదనపచ్చయ భవ భవపచ్చయ జాతి జాతిపచ్చయ జరామరణం ఏవమేతస్స కేవలస్స దుఃఖఖందస్స సముదయో హోతి කියලා මේ අව්‍යාකත යටතේ තියෙන අහේතුක විපාක සිත්තුල මේ චක්කු විඤ්ඤාණ හිත තමයි මේ මුලින්ම මේ පටිච්චසමුප්පාදයේදී පෙන්වන්නේ. එතකොට මේ චක්කු විඤ්ඤාණ හිත ඇති වෙනකොට ඒ හිත ඇති උනේ කොහොමද? ඒ හිත ඇති වෙනකොට පටිච්චසමුප්පාදයේ ක්‍රියාධර්මය මොකක්ද? මේ පටිච්චසමුප්පාදයේ අංගවල වෙනස්කම් මොනවාද? ඒ පටිච්චසමුප්පාද අංග කොහොමද සිද්ධ වෙන්නේ? හටගන්නේ කොහොමද? ඒවා උපකාර කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී දැන් අපිට කතා කරන්නේ. චක්කු විඤ්ඤාණ හිත උපදිනකොට එතකොට මේ සිත් තුළ විශේෂ වැදගත්කම් ටිකක් තමයි මේ වගේ පටන් ගන්නකොට අර අවිද්‍යාවාරය, අවිද්‍යාවෙන් පටන් ගන්න අවිච්ඡාපච්ඡා සංකාරෝ කියලා කියන අවිද්‍යා මූලක ණය නැහැ. ඒ වගේම කුසල් සිත් තුළ තියෙන කුසල මූලපච්ඡා සංකාරා කියලපු කුසල මූලක ණයත් නැහැ. මේ වගේ මුලින් කෙලින්ම පටන් ගන්නෙ කොහොමද? සංඛාරපච්චයා විඥානං කියලා. මේ තියෙන සංඛාරපච්චයා විඥානං කියලා තමයි පටිච්චසමුප්පාදේ මුලින්ම පටන් ගන්න. කුසල මූලපච්චයා කියලා හෝ අවිජ්ජාපච්චයා කියලා හෝ ඒ වාර දෙකම මෙතනදී නැහැ. එතකොට මෙතන දැන් පෙන්වන්නේ අපිට මේ හේත පිළිබඳව විස්තර කරනවා. යස්මින් සමේ යම් සමේක කාමාවචර සාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්. එතකොට කාමාවචර කුසල කර්මයක් කළ බැවි, කාමාවචර කුසල කර්මයක් පුරුදු කළ බැවි, කාමාවචර කුසල කර්මයක් සිද්ධ කරගත්ත බැවි විපාකා ඒ කාමාවචර කුසල කර්මයට අනුරූපව විපාකා චක්කු විඥාන උප්පන්නා කන අනුරූපව මේ චක්කු විඥානේ හටගන්නවා. රූපාරම්භණ රූපයක් අරමුණු වෙලා වර්ණ රූපයක් අරමුණු වෙලා ඒ උපේක්ෂා සහගතයි. සිත සෝමනස්ස හෝ දෝමනස්ස නෙවෙයි, උපේක්ෂා සහගතයි. ඔන්න මේ සිත පිළිබඳව විග්‍රහ කරනවා. මේකෙන් ලොකු තොරතුරක් අපිට හිත පිළිබඳව ලැබෙනවා. මේ හිත කාමාවචර සිතක්. හැබැයි ඒ කාමාවචර සිතක් වුණාට මේක කාමාවචර කුසල කර්මයාගේ විපාක සිතක්. මේ හිත චක්කු විඥාන හිතට රූපාරම්භණයක් අරමුණු වෙලා උපදින සිතක්. මේක උපේක්ෂා සාගත සිත. එතකොට මෙන්න මේ චක්කු විඤ්ඤාණ සිත පිළිබඳව පෞද්ගලික බොහෝ කරුණු තමයි දැන් මීට පෙර මම කිව්වේ මේ හිතේ ස්වභාවය පිළිබඳව. එතකොට ඒ ඔක්කොම දැනුමත් එක්ක තමයි අපි මේ හිත පිළිබඳව දැන් අපි කතා කරන්න හිතන්නේ, මෙනෙහි කරන්නේ. එතකොට මේ හිත උපදින්නේ කොහොමද? తస్మిన్ సమే ఎసమేహి సంకారపచ్చయా విజ్ఞాన සංකාර පච්චයා කියලා මෙතන සංකාර කියලා හැඳින්වෙන්නේ මොකද්ද? චේතනාව. ඒ චේතනාව මොකද්ද? රූප දැකීමේ චේතනාව. දැන් සංකාරය කුසල් සිත්වල අකුසල් සිත්වල සංකාර තියෙනවා. නමුත් මෙතන සංකාරය වෙන්නේ අර රූප දැකීම වශයෙන් උපදින සංකාරය. අපි චිත් වශයෙන් ගත්තොත් පංචාද්වාරාවර්ජන සිත කියලා කියන්නේ මෙන්න මෙතෙක් තමයි. දැන් එතකොට මේ සංකාරය නැතුව හිත උපදින්නේ නැහැ. දැන් අපිට රූපයක් චක්කු ප්‍රසාදයට ගැටුණු පමණකින් උපදින්නේ නැහැ. මම මුලින් කතා කරලා තියෙනෝනේ මේ ආයතන හයට මේ ආයතන කීපයටම එකවර අරමුණු ගැටෙන්න පුළුවන්. ශබ්දයක් ඇහෙන්න පුළුවන්, රූපයක් දකින්න පුළුවන්, කයට ස්පර්ශයක් ලැබෙන්න පුළුවන් එකවර වෙන්න පුළුවන්. නමුත් එකට එකවර ආයතන කීපයකට අරමුණු ගැටුණාට මේ ඔක්කොම අරමුණු කරම එකවර හිත උපදින්න බෑනේ. එතකොට ඒක මහා අවුලක් වෙනවා. ඒ නිසා තමයි ඒ අරමුණු කොච්චර ආයතන වලට ගැටුණත් අපි මෙනෙහි කරන මානසිකාරයේ ඇති කර ගන්න අරමුණේ විතරයි හිත උපදින්නේ. අන්න ඒ නිසා තමයි අපි කොච්චර සද්ද ඇහුණත් කොච්චර කයට ස්පර්ශය දැනුණත් අපේ අදහස තියෙන රූපේ අරමුණු කිරීම නම් ඒ අරමුණු කරගෙන තමයි හිත උපදින්නේ. ඒ නිසා ඒ මානසිකාරයේ හෙවත් ඒ දකින්න ඕනේ කියන සිත රූප දැකීම කල යුතුයි කියන හිත තමයි මෙතන සංඛාරයේ හැටියට හඳුන්වන්නේ. එතකොට මේ සංඛාරයේ කුසල් හෝ අකුසල් හෝ නැති අර මෙනෙහි කිරීම මාත්‍රේ පමණක් ඇති ස්වභාවයක් තමයි මේ චේතනාව තුළ තියෙන්නේ. ඒ සංඛාරය නිසාමයි ඒ විඥාණය උපදින්නේ. එතකොට මේ සංඛාර පත්‍ය විඥාණං කියුවේ චක්කු විඥාන හේත. විඥාන පත්‍ය නම් එතකොට ඒ විඥාන ප්‍රතිවෙලා ඒ හිතේ තියෙන නාමතර මොනවද? ඒ හිතේ සබ්බචිත්ත සාධාරණ හතනි. එතකොට මෙතන ස්කන්ධ වශයෙන් ගත්තොත් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන මේ නාම ධර්ම ටික. මේ නාම ධර්ම ටික උදුනේ විඥාන ප්‍රත්‍යයෙන්. මොන විඥාන ප්‍රත්‍යද මෙතන ගන්නෙ? චක්කු විඥානයේ ප්‍රත්‍යයෙන් තමයි මේ නාම ධර්ම ටික. නාම පත්‍ය චට්ටායතන. ඒ නාමය චට්ටායතනයට හෙවත් විඥාණයට ප්‍රත්‍යද වෙනවා. එතකොට එතන චට්ටායතන කිව්වේ මොකද්ද? මේ චක්කු විඥාන හිත තමයි චට්ටායතන කියන්නේ. චට්ටායතන පත්‍ය පස් චට්ටායතන පත්‍ය පස්සෝ. චට්ටායතන පත්‍ය පස්සෝ කියන ඒ හිතේ චක්කු සම්පස්සේට මේ චට්ටායතන පත්‍ය වුණා. පස්ස පත්‍ය වේදන. ඒ ස්පර්ශය නිසා වේදනාව. මොකද්ද වේදනාව? උපේක්ෂා වේදනාව. ඒ ස්පර්ශය නිසා අර චක්කු විඥාන හිතේ තිබුණු ඒ උපේක්ෂා වේදනාව තමයි මෙතන ගන්න. පස්ස පත්‍ය වේදනා පත්‍ය. අපි සාමාන්‍ය දන්නේ වේදනා පත්‍ය තණ්හා එක්කෝ වේදනා පත්‍ය ප්‍රසාදෝ කියලා මෙහෙම නිදන්නේ. නමුත් ඒ වේදනා ප්‍රත්‍යයෙන් උපදින තණ්හාවවත් උපාදානියවත් අර කියපු කුසල පැත්තේ උපදින අධිමොක්කයවත් මේ කිසිවක් මේ සිතේ හටගන්නේ නැහැ. ඒ හේතුව අටකතාවේ සඳහන් වෙන්නේ හිතක් බලවත් කිරීම සඳහා අවශ්‍ය ධර්ම මෙහි නැහැ. අර කියපු මේවා අහේතුක සිත් නිසා, දැන් අකුසල හේතු නැති නිසා තණ්හා උපාදාන ඇති වෙන්නේ නැහැ. කුසල හේතු නැති නිසා අර කියපු ප්‍රසාදයේ අධිමොක්කය කියන ඒ බලවත් කරන හේතු ටිකක් මේ පටිසම්පාදේ නැහැ. ඒ නිසා මේ වේදනා ප්‍රත්‍ය භවෝ කියලා කෙලින්ම අර කියන තණ්හා උපාදානකෝ අධිමොක්ඛය කියන මේ දේවල් හට නොගෙන තමයි උපදින්නේ. ඒ නිසා චක්කු විඥාන හිත වර්තමානයේ හට ගන්නකොට ඔබ අවබෝධ කර ගන්න ඕනේ පටිච්ච සමුප්පාදේ අර සූත්‍ර ගමේට අවිජ්ජාපච්චය සංඛාර සංඛාර පච්චය විඥානං আদি කියලා ඒ නානා චිත්තක්ෂණ වශයෙන් කියුවට ඒ හිත අට ගන්නකොට පටිච්ච සමුප්පාද චක්‍රයේ මෙන්න මේ අංග ටික විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යා මූලකේ නැහැ, සංඛාර මූලකේ නැහැ, උපාදානේ නැහැ, ඒ වගේම තණ්හාව නැහැ. මේ ධර්ම මේ පටිච්ච සමුප්පාද චක්‍රය ඇතුළේ තියෙන අංග ටික නැහැ. එතකොට වේදනා පච්චය භවෝ කියලා කියන්න භවයේ හැටියට මෙතන හැදෙන්නේ. වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, සංස්කාර ස්කන්ධයේ, විඥාන ස්කන්ධයේ හට ගැනීමයි මෙතන භවයේ හැටියට. භවපත්‍ය ජාති. භවපත්‍යෙන් ජාති කියලා කියන්නේ ස්කන්ධයන්ගේ 15. ඒ ස්කන්ධයන්ගේම ජරා මරණ, බිඳීම, විනාශ වීම තමයි ජරා මරණ හැටියට හැඳින්වෙන්නේ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධ සම්. මෙසේ මේ දුක් ස්කන්ධය දුක් රස හට ගන්නවා කියලා සඳහන්. එතකොට මේ තික ඔබට තියෙන විශේෂයි මේ සිත මේ අහේතුක සිතක් නිසා තමයි මේ දේවල් මේ විශේෂ ටික කතා කරේ. එතකොට මේකේ අපි අර කතා කරපු ණයකම හතරෙන් අර විඥාන පත්‍යා නාමං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං කියලා අපි ඒ විදිහට ණයකම හතරක් කතා කරගෙන ආවනේ. ඒ ණයකම හතරෙන් පළවෙනි ණයකමේ විතරයි මේකේ ලැබෙනවා කියලා අට කතාවේ සඳහන් වෙලා තියෙනවා. මේ තියෙන පළවෙනි ණයකම ප්‍රත්‍ය විශේෂාර්ථ වශයෙන් කියලා අපි හඳුන්වපු නාමපච්චා පස්සෝ කියලා හඳුන්වපු ණය ක්‍රමය හා විඥානපච්චා නාම රූපං කියලා හඳුන්වපු ණය ක්‍රමය හා ඊට පස්සේ නාම රූපච්චා සලායතනං කියලා අන්තිමේට හඳුන්වපු ණය ක්‍රමය කියන මේ ණය ක්‍රම එකක්වත් මේ පංච විඥානයන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව තමයි විඥානපච්චා නාම රූපං විඥානපච්චා නාම රූපච්චා සලායතනං කියන ණය ක්‍රම මේකට දාන්න බැරි. මේ සිත් තුළින් රූප උපද්ද වීම කරන්නේ නැහැ. රූප ඉපද්ද වීම නොකර නිසා මේ හිතෙන් විඥානපච්චා නාම රූපං කියලා පටිසම්පාදේ කියන්න බෑ. ඒ වගේ මේ ආයතන උපද්දීම හෝ දියුණු වීම හට ගැනීම නොකරන නිසා නාම රූපච්චා සලායතනං කියලා කියන්නත් බෑ. ඒ නිසා අන්නේ ණය ක්‍රම දෙක මේ පංච විඥාණයේ හෙවත් මේ අහේතුක සිත් තුළ හටගන්නේ නැති බවට කතාවේ සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට තමයි මේ මේ චක්කු විඥාන හිතනේ අපි විස්තර කරේ. සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත් ටිකත් ඒ විදිහමයි. ඊළඟ සිත් වෙන්නේ තස්මින් සමේ. එතකොට ඒ වගේ අර කියපු චතුස්කව තියෙනවා. චතුස්කවල දැන් හේතු චතුස්කය, ආරම්මේ සම්ප්‍රයුක්ත චතුස්කය, අඤ්ඤමඤ්ඤ චතුස්කය, මේ චතුස්ක ටික තියෙනවා. දැන් මේ තියෙන තස්මින් සමේ සංකාරපච්චා විඥාන සංකාර හේතුක කියලා මේ විදිහට අර හේතු චතුස්කයක් තියෙනවා. ඒ චතුස්ක ගැන නෙවෙයි මං කිව්වේ, මේ චතුස්ක නැවත අර කියපු ණය ක්‍රම හතරෙන් ඒ අන්තිම ණය ක්‍රම ටික නෑ කියන එක තමයි කිව්වේ. එතකොට මේ පංච විඥානයන්ගෙන් මේ ණය ක්‍රම ගැන සමාන නිසා මං ඒ දේවල් වෙන වෙනම කතා කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මේ හිත දැන් ඒ චක්කු විඥාන හිත ගත්තොත් ඒ චක්කු විඥාන හිත ඇති වෙන ආකාරය අර හේතු වශයෙන් සම්ප්‍රයුක්ත වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් කියන මේ ණය හතරෙන්ම ප්‍රත්‍ය හතරෙන්ම විස්තර කරනවා. නමුත් ප්‍රත්‍ය වශයෙන් විස්තර කරාට අර අවිද්‍යා මූලක ණය සංකාර මූලක ණය නැහැ. ඒ වගේම අර කියපු උපාදානීය තණ්හාව කියන මේ ණය දාලා විස්තර කරන්නේ නැති එක තමයි මෙතන වෙනස. ඊට පස්සේ කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කසතා උපජිතා විපාක සෝත විඥානං උප්පන්නං හෝති උපේක්ඛා සාගතා සද්ධාරම්භණ. ඔන්න ඔය විදිහට සෝත විඥාණය ඊට ඒ විවක් හෙටි කරලා පේයාලං කරලා තමයි කියන්නේ. ගහන විඥානං උප්පන්නං හෝති උපේක්ඛා සාගතා ගන්ධාරම්භණ. ජීවා විඥානං උප්පන්නං හෝති උපේක්ඛා සාගතා රසාරම්. කාය විඥානං උප්පන්නං හෝති සුඛ සාගතං පොට්ටබ්බාරම්මං. ඊට පස්සෙන් මේ විදිහට කාය විඥානීය දුක්ඛ උපේක්ඛා සාගතහ සුඛ සාගත කියලා බෙදෙනවනේ. ඒක ඒ ටික ඔක්කොම සමානයි. ඒ වගේ මොකද ඒ සිත් ඔක්කොම අහේතුක සිත් නිසා ඒ හැම හිතක්ම හටගන්නේ සංකාරපච්චා විඥානං කියලා. ඒ වගේම අන්තිමේ තියෙන අරගියපු පස්සපච්චා වේදනාපච්චා තණ්හා වේදනාපච්චා අදිමොක්ඛෝ කියන කුසල කුසල වල තියෙන ඒ ධර්ම ටික ලැබෙන්නේ නැහැ මේ හිත් කිසියකවත්. ඒ නිසා ඒ අර පළවෙනි චක්කු විඥාන හිත හා සමානයි. වෙනස වෙන්නේ අරමුණ හා සිත විතරයි. එනිසා මම මේවා වෙන වෙනම කතා කරන්න යන්නේ නැහැ. අර චක්කු විඥාන හිතට කියපු ආකාරයට දැනගන්න. එතන සංකාරපච්චා විඥානං කියනකොට ඒ සබ්ද ඇහිම් වශයෙන් මෙනෙහි කරන හිත තමයි සංකාරපච්චා කියන්නේ. ඒ විදිහට ඒ හිතට අදාළව ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ සිත් වල විස්තරය තමයි මේ දිගටම තියෙන්නේ. ඊළඟට අහේතුක සිත් තියෙන මනෝ ධාතු අරගෙන චක්කු විඥාණයට අනුතුරුව උපදින මනෝ ධාතුව සම්පටිච්ඡන සිත ඒ වගේම අහේතුක පංච ద్వාරාවර්ජන සිත මේ සිත් පිළිබඳව විස්තර කරනවා ඒවා වෙන වෙනම අරගෙන කතා කරලා තියෙන්නේ දැන් මෙතන කතමේ ධම්මා අව්‍යාකතා කියලා යස්මින් සමේ කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාක මනෝ ධාතු උප්පන්නං හෝති එහේ දැන් චක්කුවින් රූපාරම්භණම් කියලා තියෙනවා සද්ධාරම්භණම් ගන්ධාරම්භණම් රස්සාරම්භණම් පොට්ටාබ්බාරම්භණම් කියලා මේ මනෝ ධාතුවේ විශේෂත්වය තමයි දැන් චක්කෝ විඥාන හිතට අරමුණු වෙන්නේ රූපාරම්භණේ විතරයි සෝත විඥාණයට අරමුණු වෙන්නේ සද්ධාරම්භණේ විතරයි හැබැයි මේ මනෝ ධාතු කියන සිත්වලට අර චක්කෝ විඥාණයේ අරමුණත් අරමුණු වෙනවා සෝත විඥාණයේ අරමුණත් අරමුණු වෙනවා ගාහන විඥාණයේ අරමුණත් අරමුණු වෙනවා එතකොට මේ චක්කෝ විඥාණයට උපදින චක්කු විඥාණයට අනතුරුව උපදින සම්පටිච්ඡන සිත. ඒ කියන්නේ ඒක අරමුණ පිළිගැනීම වශයෙන් උපද්දවා ගන්න සිත. ඒ චක්කු විඥාණයට අනතුරුව නම් මනෝ ධාතු ඒකේ අරමුණ රූපාර. එතකොට සෝත විඥාණයට අනතුරුව මනෝ ධාතු වෙනකොට ඒකේ අරමුණ සද්ධාරම්. අන්න ඒ විදිහට ආරම්භණය පංච විඥාණයන්ගේ ආරම්භණයන් සියල්ලම ගන්න පුළුවන් මේ මනෝ ධාතුවට. නමුත් මේ මනෝධාතුත් ඒ විපාක සිත් ඒ කර්මයට අනුරූපව ලැබෙන සිතක් මනෝධාතු කියලා කියන්නේ. මේ මනෝධාතු සිතුත් අහේතුක සිත් එකක්. මේවා කුසල් හෝ අකුසල් සිද්ධ කරන දේවල් නෙවෙයි. අර අපි කතා කරන්නේ මනෝධාතු කියලා. චක් ඒ පංච විඥාණයට සමානතරව උපදින මනෝධාතුවෙන් සීන නොදකී නොපෙබදී චුත නොවේ උප නූපදී කියලා. ඒ ඔක්කොම මේ සිතට අදාළයි. එතකොට මේ සිත් හටගන්නේ සංඛාර පත්‍ය විඥානක් කියලාමයි මේ සිත් තුළ තියෙන විශේෂ වෙනසක් හැටියට මේ සිත් තුළින් ඇති වෙනසක් හැටියට මේ වේදනා පත්‍ය අදිමොක්කෝ කියලා මේ කුසල් වල විපාක වශයෙන් මනෝ ධාතුව පෙන්නකොට අර මේ අදිමොක්කය කියලා කියන්නේ අරමුණේ බැස ගැනීම කියන එක තියෙනවා මේකේ අදිමොක්කය කියන එක අදිමොක්ක පච්චය බව. මොකද අර චක්කු විඥාණයට වඩා ටිකක් මේ සිතේ ප්‍රබල භාවයක් තියෙනවා. නමුත් මේ සිත අහේතුකයි. කර්මයට අනුරූපව ලැබෙන හිතක්. මේ වගේම විපස්සනා කරන්න හෝ කුසල් අකුසල් ඇති කරන්න හෝ කාය කර්ම වචී කර්ම කරන සිත් නෙවෙයි. නමුත් මේ හිත ටිකක් ප්‍රබල හිතක්. මේ අර සබ්බචිත්ත සාධාරණ වලට අමතර යම් චෛතසික ධර්ම ටිකක් උපදිනවා ප්‍රකීණක චෛතසික වශයෙන් ඒ නිසා මේකේ වේදනාවට අනුතුරුව අදිමොක්ඛය කියලා ධර්මයක් උපදිනවා අපි අර කුසල් සිත්වල කතා කරපු වගේ මේ කුසල විපාකයන්ගේද මේ අහේතුක විපාකවල මනෝ ධාතුවට අදිමොක්ඛය දීලා තියෙනවා අදිමොක්ඛ පච්චා බහෝ කියලා අදිමොක්ඛ පත්තින් භවය හටගන්නවා අනිත් එක ඔක්කොම සමාන. ඒකේ මේ සිද්ධ වෙන ආකාරය පෙන්වන්නේ පටිච්චසමුපාදය. අදිමොක්ඛය කියන්නේ මොකද්ද? භවය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද කියලා ඒ විස්තරය තමයි තියෙන්නේ. ඊට පස්සේ කතමේ ධම්මා අවියාකතා යස්මින් සමේ කාමාවචස්ස කුසලස්ස කම්මස්ස කතතා උපචත්තා විපාකා මනෝ විඥාන ධාතු උප්පන්නං හොතු උපේක්ඛාසාරත. මේ තියෙන්නේ මනෝ ධාතුවට අනතුරුව උපදින සම්තිරණ හිත. ඔබ චිත්ත වීතිය ඉගෙන ගන්නකොට චිත්ත වීතිය ඉගෙන ගන්න අය දන්නව ඇති. මේ සම්තිරණ හිත කියලා කියන්නේ චක්කු විඥාණයෙන් ඉපදුනාට අනතුරුව ඒ අරමුණ පිළිගැනීම වශයෙන් උපදින හිතක් තියෙනවා. ඒකට සම්පටිච්ඡන හිත කියලා. ඒ පිළිගත්තු අරමුණ මොකද්ද කියලා තීරණය කරන හිතක් තියෙනවා. හැබැයි මේක තව හරියට මේක අහවල් දේ සම්මුති වශයෙන් කුසල්වක් කුසල් හෝ අකුසල් වශයෙන් දැන ගැනීම වෙලා නැහැ. නමුත් අරමුණ පිළිබඳව තීරණය කරන මොකද්ද මේක? මේක ඒක කුසලයක් හෝ අකුසලයක් වෙන්න පෙර මේ තීරණය කරන අරමුණ පිළිබඳව විමසා බලන හිතට තියෙන සම්තිරණ හිත. මේ සම්තිරණ හිත කියන මේ අභිධර්ම සංග්‍රහ ගන්තවල හඳුන්වලා තියෙන මේ සම්තිරණ හිත තමයි මේ ධම්මසංගණියේ ඒ හිතම නම් කරන්නේ වෙන නමකින් මනෝ විඥාන ධාතු කියලා. මනෝ විඥාන ධාතුව කියලා හඳුන්වන්නේ අර සන්තිරණ හිත තමයි. එතකොට සන්තිරණ හිතත් අහේතුක සිතක්. ඒ වගේම මේ හිතත් කර්මයට අනුරූපව ලැබිච්ච විපාක සිතක්. මේවා කුසල් හෝ අකුසල් සිත් නෙවෙයි සන්තිරණ හිත කියන එක. ඒකත් අර කියපු පංචාරම්භණයන්ම අරමුණු කරන්න පුළුවන් මේ හිතට. ඊළඟට මේ සිතේ තව විශේෂයක් තියෙනවා. අකුසල ප්‍රතිසන්දි සියල්ලම දෙන්නේ මේ සන්තිරණ හිතේ. එනිසා මේක විශේෂයි සන්තිරණ හිත කියන එක. එතකොට ඒ අපායේ පුදුනා නම් අපායේ චුතවීම සිද්ධ කරන්නේ මේ සිතේ සන්තිරණ හිතේ. එනිසා මේක අහේතුක සිතක් වුණාට මේ සිතෙන් ප්‍රතිසන්දි කෘත්‍ය හා චුති කෘත්‍ය කියන මේ කෘත්‍ය දෙකද කරන්න පුළුවන්. නමුත් මේ හිත සෝමනස් උපේක්ඛා කියලා බෙදෙනවා කුසලය තුළ සෝමනස් සන්තිරණය හා උපේක්ඛා සන්තිරණය කියලා දෙකට බෙද. දැන් මම මේ කතා කරන මේ මෙතෙක් වෙලා කතා කරේ කුසලයන්ගේ විපාක අහේතුක සිත්. කුසලයක් කර්මයක් කරලා කුසල කර්මයට අනුරූපව ලැබෙන අහේතුක විපාක සිත් පිළිබඳව කතා කරේ. කුසලයට අනුරූප අහේතුක විපාක සිත් තියෙන අටක්. චක්කු සෝත ගාන ජීවා කාය කියන විඥාන පහයි. අහේතුක මනෝ ධාතුවයි. අහේතුක මනෝ විඥාන ධාතුව කියන මේ කුසල විප සෝමනස් සන්තිරණේ හා උපේක්ඛා සන්තිරණේ කියන සිත් තුනයි. ඒ ඔක්කොම අටක්. එතකොට මේවා කුසල විපාක සිත් ටික. අහේතුක විපාක මේ පටිච්ච සමුප්පාදේ ගත්තාම මේ පටිසම්බද විපංගේ අකුසල විපාක ටිකක් තියෙනවා. ඒක වෙනම කතා කරලා තියෙනවා. නමුත් මේ සිත්වල ස්වභාවය මේවා අහේතුක සිත් නිසා මේ වගේ කිසි ධර්මයක් කරන්න බැරි නිසා පටිසම්පාදේ අංගවල වෙනසක් නැහැ. මේ වගේ රූප උපද්දවන්න බෑ. අකුසල් විපාක චක්කු විඥානය, අකුසල විපාක සෝත විඥානය ගත්තත් ඒ දේවල් උනිත් අර කුසල විපාක වගේම ඒ සිත්වලින්ද කිසිවක් කරන්න බැරි සිත් කොටසක්. අබිනිපාත මාත්‍රේ, ඒ කියන්නේ රූප අරමුණ ගැටුණු මාත්‍රයේ පමණක් දැනගන්න සිතක් තමයි මේ අකුසල විපාක සිත් ටික. එතකොට යාගේ වෙනස තමයි දැන් අපි වෙනස හඳුනාගන්නේ ඉෂ්ඨ අරමුණක් දැකීම වශයෙන් හටගත්තොත් ඒවා කුසලයට ලැබෙන සිත්. අනිෂ්ඨ අරමුණක් හම්බුනොත් ඒක අකුසල විපාකයක් වශයෙන් උපදින හිතක්. අන්න ඒ විදිහට තමයි අපි සිත් දෙක කුසල් අකුසල් වෙන් කරගන්නේ. දැන් අපි බුද්ධ දර්ශනයේ දකිනවා ඒ වගේම ඉෂ්ට වූ ප්‍රිය අරමුණක් අපිට දකින්න ලැබ ස්වභාවයෙන්ම ප්‍රිය අරමුණ. ඒවා අපිට කුසලය කරපු නිසා ලැබෙන විපාක සිත් ටික. ඒ වගේම අපිට ලැබෙන මිත්‍යා දෘෂ්ටි දර්ශනයන් දකින්න ලැබෙන ඒවා. ඒ වගේම අපි අමනාප වූ දේවල් දකින්න ලැබෙනවා. මේවා අකුසලය නිසා ලැබෙන සිත් කොටසක්. එනිසා ඒවා කුසල් අකුසල් වශයෙන් වෙන් වෙන්නේ ආනේ. නමුත් ඒ කුසල් සිත් විපාක සිත් තුළයි අකුසල විපාක සිත් තුළයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ ගත්තාම වෙනසක් නැහැ. ඒ අරමුණේ හා ඒ වගේ සංඛාරයේ ස්වභාවයේ වලද වෙනසක් නැහැ. ඒවා අරමුණ දැන ගැනීම වශයෙන් උපදිනවා. ඒ හිතේ ඉෂ්ඨානිෂ්ඨ භාවයේ අනුව තමයි කුසල් අකුසල් වෙන් කරලා තියෙන්නේ. එනිසා මේ පටිච්ච සමුප්පාදයේ මම මේ අකුසල විපාක අහේතුක සිත් ටිකත් මේකෙන්ම අවසන් කරනවා. මේ පටිසම්පාදනය අකුසල විපාකයන් දෙන මේ හා සමානමයි. කිසිදු වෙනසක් නැහැ. නමුත් අපි කතා කරනකොට කතා කරලා තියෙන්නේ කොහොමද? කතමේ ධම්මා අව්‍යාකතා යස්මින් සමේ කාමාවචරස්ස අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා රූපාරම්භණං කියලා තමයි. ඒ විදිහට තමයි මාර්තුකා අර කුසලයේ කියපු තැනට අකුසලයේ දාලා විපාකේ ඔක්කොම එකයි. අර කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා කියන වෙනුවට කාමාවචරස්ස අකුසලස්ස කම්මස්ස කතත්තා. අකුසල කර්මයක් කළ බැවින් විපාක වශයෙන් චක්කු විඥානය උපදී කියලා තමයි කතා කරන්නේ. ඒ විදිහට මේ කුසල විපාක සිත් අකුසල විපාක සිත් මේ පටිසම්පාදේ විස්තර වෙලා තියෙනවා. ඒ අතර අකුසල විපාකයන්ගේ වෙනස හැටියට අර සන්තිරණ සිත ගත්තාම කුසලයේ උපේක්ඛා සන්තිරණය හා සෝමනස්ස සන්තිරණය කියලා සිත් දෙකක් තියෙනවා. අකුසලයේ උපේක්ඛා සන්තිරණ සිත විතරයි තියෙනවා. මේ අකුසල සන්තිරණ හිතෙන් තමයි අර කියපු අපායේ ඉපදීම ආදී මේ දේවල් සිද්ධ කරන්නේ. කුසල සන්තිරණයේදී සුගති අහේතුක උප්පත්තියන් සිද්ධ වෙනවා. දැන් සුගතියේ ඉපදලා මනුස්ස ලෝකයේ ඉපදිච්ච ජාති, අන්ධ ජාති, බිහිර අංග විකල වෙලා, කෙලතුළු වෙලා වගේ මේ උපදින දේවල් තියෙනවානේ. ඒ ඉපදීම කරන්නේ මේ කුසල විපාක අහේතුක සිත් වලින් ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කරනවා. ඒ සිතෙන්ම චුති කෘත්‍යයක් කරන අකුසලයේ අර කියපු අපායේ උපදීම කියන එක මේ අකුසල විපාක සම්තිරණයෙන් තමයි එන්නේ. සියලු අකුසල කොයි තරම් අකුසල් කරා අකුර අකුසල සිත් සියල්ලේම මොන අකුසලේ කරත් ආනන්තරේ පාප කර්ම අකුසලයක් කරත් ප්‍රතිසන්දි දෙන්නේ මේ අහේතුක අකුසල විපාක සිතෙන් තමයි ප්‍රතිසන්දි දෙන්නේ. වෙන අකුසලයන්ට ප්‍රතිසන්දි දෙන වෙන හිත් නැහැ. කුසලයන්ට ප්‍රතිසන්දි දෙන සිත් තියෙනවා. දැන් කාමාවචර කුසල් කර්ම කරාම කාමාවචර විපාක සිත් කියලා ප්‍රතිසන්දි දෙන සිත් තියෙනවා. රූපාවචර සිත්වලට රූපාවචර ප්‍රතිසන්දි දෙන සිත් තියෙනවා. අරූපාවචරට එහෙම. හැබැයි ඒ කුසල් රූපාවචර, අරූපාවචර, කාමාවචර වලට වෙන වෙනම ප්‍රතිසන්දි සිත් තියෙනවා. හැබැයි අකුසල ධර්මයන්ගේ කොයි තරම් අකුසල කරත් ප්‍රතිසන්දි විපාක දෙන්නේ මේ කියපු අකුසල විපාක සම්තිරණ හිතෙන් තමයි. ඒව තමයි එහි ඇති විශේෂත්ව. අංග වශයෙන් ලොකු වෙනසක් නැහැ. මේකේ පටිසම්පාද විභංගේ කතා කරනකොට ඒ අකුසල විපාක වෙනම කතා කරලා තියෙනවා. කුසල විපාක ටික එකට කතා කරලා තියෙනවා. දැන් අහේතුක කුසල විපාක ටික කතා කරලා ඊට පස්සේ සහේතු කුසල විපාක ටිකක් කතා කරා. අපි අර ගියවරේ තමන් කතා කරා සහේතුක කුසල විපාක අර කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත වූ සිත් ටික. අර කාමාවචර සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාර අසංකාර සිත්, සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාර අසංකාර උපේක්ඛා සාගත මේ විදිහට කාමාවචර කුසල් සිත් අට වගේම විපාක සිත් අටක් තියෙනවානේ. මේ පටිසම්පාදේ මේ අව්‍යාකෘත යටතේ අර අහේතුක විපාක සිත් වලට අනතුරුව තමයි කතා කරලා තියෙන්නේ. නමුත් මම ඒ ටික අර ඉස්සරලා ගිය වර දේශනාවට මදාල කරලා කතා කරා. එතකොට ඔය ටික තමයි තව විස්තර ඉතින් කතා කරන්න තියෙනවා. නමුත් ගොඩාක් මේවා පිළිබඳව කතා කරොත් මේ ස්වභාවයෙන් මේ මාතෘකා ටිකක් ගැඹුරු නිසා, බොහෝ අයට ආධුනික නිසා මේ විස්තර ගොඩාක් කියන්න ගියාම මේක පැටලිලි සහගත වෙනවා. නිසා අද මේ අව්‍යාකත නිර්දේශයේ අහේතුක සිත් යටතේ කරන විස්තරය විග්‍රහය දේශනා මම මෙතකින් අවසන් කරනවා. මේ පිළිබඳව නැවත නැවත දේශනාව අහලා මුලින් කියපු කරුණු කාරණා තුන්දට අවබෝධ කරගන්න, ධාරණය කරගන්න, තේරුම් ගන්න උත්සාහ දරන්න කියලා මම ආරාධනා කරනවා. මේකේ අතහැරුණු යම් කොටසක් තියෙනවා නම් අපි ඊළඟ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ හැරුණු යම් වැදගත් කොටස් තියෙනවා නම් ඊළඟට අපිට කතා කරන්න තියෙන කොටස් සීමිතයි. තව අපිට දේශනා වාර එකකින් දෙකකින් හෝ මේ පටිච්චසමුප්පාදේ අභිධර්ම භාජනීය ණයක්‍රම අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ කතා කරේ අපි සමාලෝචනයක් වගේ කරත් ඒ පටිච්චසමුප්පාදේ යටතේ මේ තියෙන අව්‍යාකත නිර්දේශයේ තියෙන අහේතුක අව්‍යාකත හෙවත් ඒ අව්‍යාකතයන්ගේ විපාක අව්‍යාකත හෙවත් විපාක සිත්තික තමයි අපි කතා කරන්නේ. අව්‍යාකත කියන වචනයට ඔබ බය වෙන්න එපා. ඒ නමුත් අපි දැන් ලේසියට අපි හඳුරන හැටියට කතා කරොත් විපාක හේතුක විපාක සිත්තික තමයි අපි කතා කරේ. ඒ අහේතුක විපාක සිත් තුළ කුසල විපාක, අකුසල විපාක කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ දේවල් හටගන්න ආකාරය, ඒ දේවල් උපදිනකොට ඒ සිත හටගන්නකොට පටිච්ච සමුප්පාදේ අංගවල සිද්ධිය වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයට අනුරූප වේ සිත හටගන්නේ කොහොමද? ප්‍රත්‍යවීම වශයෙන් තමයි අද අපි කතා කරේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව හෝ වෙනත් ධම් ගැටලු හෝ තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න ඉඩ අවකාශ දීලා මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුත් සරණයි.
සාදු සාදු සාදු. හොඳයි, අද දවසේදීත් අපිට ඒ උතුම් වාග්ය උදා වුණා. තථාගත දේශනාවේ ගැඹීරම කොටස් හැකි පමණ සරලාකාරයට ගෞරවනීය ස්වාමීන් අපිට පහදා දෙන්න ලැබුවා. ඉතින් දැන් අවස්ථාව තියෙනවා අපිට අපේ තියෙන ධර්ම ගැටළු නිරාකරණය කර ගැනීමට. මම හිතන්නේ අපිට විශාකා මහත්මිය ඔබතුමීට අවස්ථාව ප්‍රශ්න අහන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. ස්වාමීන් වහන්සේ, දැන් ඔය චිත්ත වීති වල දැන් චක්කු විඥාන මේ කියන්නේ හැමදැස්සෙම පටන් ගන්න අපේ මේ කර්මය මේව කරගෙන චක්කු හරේසොත් ඒ අර අපි දැන් අද කතා කරපු සිත් වලින්නේ. ඒ වුණාට දැන් අර චිත්ත වීති තියෙනවනේ මේ ජවන් සිත් හතක් යන එක.
ඔව්.
ඉතින් එතකොට ඒකේ කොහොමද කර්මය දැන් මනෝ විඥාන අරහා ගිහිල්ලානේ කර්මය මේ බලවත් කර්ම සිද්ධ වෙන්නේ. දැන් ඔය චක්කු විඤ්ඤාණ වගේ ඔය පංච විඤ්ඤාණයෙන් පටන් ගත්ත සිත්වල චිත්ත වීතිවල කොහොමද මේ ජවන් සිත්වල කර්මය කර්ම වලට ඒවා කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරන්න සන්නස.
ඒ වගේ ඒ චක්කු ద్వාර චිත්ත වීතියක් කියලා අපි කියන්නේ, සෝත ద్వාර චිත්ත වීති කියලා. එතකොට චක්කු ద్వාර චිත්ත වීතියක ජවන් මට්ටම එනකොට තමයි කර්ම සිද්ධ වෙන්නේ. ඊට මෙහා තියෙන චක්කු විඥාන සම්පටිච්ඡේද සම්තිර්ණ වත්තපන මේ වගේ කර්ම සිත් නෙවෙයි, ඒවා විපාක ක්‍රියා සිත්. එතකොට ජවන් සිත් ඒ චක්කු ద్వාර චිත්ත වීතියන ජවන් හතක් තියෙනවා. එතකොට එක චිත්ත වීතියක් ගත්තහම ඒ හිතේ තියෙන ජවන් වල ලොකු බලවත් කර්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ කර්මයක් බලවත් වෙන්න නම් ඒ වගේ ආසේවන ප්‍රත්‍යක් වෙන්න ඕන. මෙතන එකවර හතක් උපදින දා එතන ආසේවනයක් තියෙනවා. නමුත් මේ දේවල් මනෝවිඥාණයෙන් අරගෙන නැවත නැවත මේ දේවල් සිතීම් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට තමයි කර්මපතයක් වෙලා ඉවා බලවත් කර්ම බවට කර්මයේ බලවත් වෙන්නේ. නමුත් මෙතන කර්ම නොවෙනවා නෙවෙයි, කර්ම වෙනවා. ඒ කර්ම බෙදලා තියෙනවා. මුලින් උපදින ජවන් හිතේ ආසේවනේ ප්‍රත්‍ය නැති නිසා ඒ හිතේ ditta ධම්ම වශයෙන් විතරයි විපාක දෙන්නේ. ඊට පස්සේ ජවන් වලට ආසේවන ප්‍රත්‍ය ලැබෙන නිසා ඒ දේවල් වල උපපච්ච වේදනීය වශයෙන් විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. අවසාන ජවන් සිත් ගත්තාම අවසාන ජවන් සිත් දෙක ඒ බෙදීම ඔය සංග්‍රහ ගන්ත වල සඳහන් වෙලා තියෙනවා. අවසාන සිත් දෙකෙත් වස්තු දුර්වලතාවය නිසා ඒ කියන්නේ රූපයේ ආවුස අවසාන වේගණය චක්කු ප්‍රසාදයේ ආවුසත් අවසාගෙන අවසන් වේගණය. ඒ නිසා මේ මුල් ජවණයට ආසේවනපත් වෙන ලැබීම නිසා ඒ කර්මය දුර්වලයි. අවසාන ජවණයට වස්තු දුර්වලතාවය නිසා ඒ සිත් දුර්වලයි. නමුත් මැද ජවන් පහ ගත්තාම මැද ජවන් ටික ගත්තාම ඒ ටික තමයි අර දෙපැත්තේම ආසේවන ප්‍රත්‍යත් ලැබෙන වස්තු ස්වභාවයත් බලවත් නිසා ඒ ජවන් වල තමයි ඒ සිත් වල කර්ම ටිකක් බලවත් වෙලා තියෙන්නේ. එතකොට එක වීතියක් අරගෙන ඒ වීතියේ දුබලවත් ස්වභාවයේ කර්මයේ බලවත් ස්වභාවය කියන එක තමයි විස්තරේ. නමුත් අපි සම්මතයක් වශයෙන් ගත්තොත් ඒ සංසතියක් වශයෙන් ගත්තොත් ඒක චිත්ත වීතියක ඒ කර්ම ඒ තරම් බලවත් කියලා කියන්න බෑ. අපිට රූපයක් දකිනකොට මේ වගේ වීති රාශියක් යනවා අපිට නොපෙනෙනකොට. එතකොට ඒ වගේ මනෝ විඥානයේ වශයෙන් ඒ චක්කු ద్వාරයට අරමුණු වෙච්ච රූපය අරමුණු කරගෙන මනෝවිඥාණයෙන් නැවත නැවත කුසල් අකුසල් සිද්ධ වෙනවා. අතීත අරමුණු අරමුණ කරගෙන ඒ ආරම්භය අන්න එතකොට තමයි ඒ වගේ ගොඩක් බලවත් භාවේ සිද්ධ වෙන්නේ. නමුත් අර චක්කු ద్వාර සෝත ద్వාර චිත්ත වීති ජවන් වලත් කර්මයක් තියෙනවා. නමුත් සාපේක්ෂව ඒ තරම් බලවත් නැහැ. තෙරුවන් සරණයි. ඊළඟ
තෙරුවන් සරණයි.
උත්තර නමයන්ින් වහන්සේ වහන්සේට ඔබට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. චක්කු විඤ්ඤාණ සිතේ චිත්ත විඤ්ඤාණ සිත්වල සිත්වලින්මද අපේ හාමුදුරුවනේ ඔය දිත්තේ දිත්ත මත ඒක සම්පූර්ණ විදර්ශනා වෙන්නේ දිත්තේ දිත්ත මත සුතේ සුත මතන් වෙන්නේ. එතකොට එතන සංඛාර පත්‍ය විඤ්ඤාණ එතන සකස් වෙලා නැහැනේ නේද හාමුදුරුවේ මනෝද මනසට අරමුණක් වෙලා නැහැ ඒ චක්කු විඤ්ඤාණ සිතේ එතනින් ඉමනේද අපේ හැමෝනේ දකින්නේ කියලා ඒක පොඩ්ඩක් විස්තර කරලා
ආපහු මම චුට්ටක් පැහැදිලි කරොත්
ඒ කියන්නේ අපේ හැමෝනේ දැන් ඥාන සිත්වල කුසල් සිද්ධ වෙන්නේ නැහැ නෑනේ අපේ හැමෝනේ එතකොට ඥාන සිත් ඒ සිතමද සිත්තේ දිත්ත මතන් සුදෙස්ත මතන් කියලා ඒ විදර්ශනා සිතම නේද හැමෝනේ
ඒක
දැන් ඒතර සංකල්පච්චය විඥාන කියලා දැන් මාර්ගය වඩන කෙනෙක් බැලුවොත් ඒතර සංකල්පච්චය
එහෙම නෙවෙයි
ඥානස් වෙන්නේ නැහනේ
චක්කු විඥානාදී සිත් ගත්තාම ඒ සිත් වලින් දැන් අරගෙන දිත්තේ දිත්ත මත්තන් කියලා දැකීම පවණක් කළ යුතුයි කියලා අර අපි දාරුචීරිය ස්වාමීන් වහන්සේට මතක් කරේ ඒ විපස්සනා සිත් වශයෙන් මෙතන ඒ සිත ඒ දැකීම පවණක් තමයි ඒ සිතෙන් කරන්නේ චක්කු විඥාන සිතෙන් ඒක ඒ විදිහටම මනෝ විඥාණයෙන් දකින්න කියන එකයි ඒ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එතකොට දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා අපිට අරමුණු වෙන්න ඕනේ චක්කු විඥාන හිතට. සුතේ සුතමත්තම් භවිස්සති කියලා ඒ ඇහිම පමණක් සිද්ධ වෙන්නේ ඇහිමෙන් අවසන් කරන්නේ ඒ අවසන් වෙන්නේ සෝත විඥානයේ පමණයි. දැන් ඒකේ ඇහෙන දේ පිළිබඳව විස්තර හෝ ඒ සිතේ කුසල අකුසල නැහැ. ඒ නිසා ඒ දැකපු දේ දැකීම පමණයි විදිහට විපස්සනා ඥානයකින් අරමුණු කරන්න කියලා තමයි එතන අපි ඥානයේ වශයෙන් ගත්තාම. නමුත් ඒ හිත ඇතුලේ එහෙම ඥානයක් නැහැ. ඒ හිත ඇතුලෙන් එහෙම ඥාන කෘත්‍යයක් කරන්නත් බෑ. නමුත් ඒ හිතේ ස්වභාවය තවත් හිතකින් විපස්සනා ඥාන හිතකින් මේ විදිහට දැකිය යුතුයි කියන එකයි එතන පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ.
එහෙම. ඒසෝට අපේ හඳුනේ එතෙන්ට දැන් සංඛාරපත්‍ය විඥාන කියන උපේක්ෂා සිත නෙමෙයි නේද අපේ හඳුනේ. ඔබ වහන්සේ යාල දැන් දේශනා කළ කුසිතලේ එතන අකුසලයක් සිදු වෙන්නේ නැහැ. එතන උපාදාන වෙන්නේ කියනකොට ඒ සිත එතෙන් තෙන්නේ නෑ නේද අපේ හැමදෙරුනේ සංකාරපච්චය
ඒ කියන්නේ අර විපස්සනා සිතට
ඔව්
විපස්සනා සිත මේ උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන් සෝමනස්ස වෙන්නත් පුළුවන්. නමුත් අරමුණු වෙලා තියෙන්නේ අර චක්කු විඥාන උපේක්ඛා සහගත සිතක් තමයි අරමුණු.
මමයි අරමුණු වෙලා තියෙන්නේ. එහෙමයි. ඔව්. එහෙමයි. හොඳයි අපේ හැමදෙරේ වැටුණා බොහොම පිං ඔබ වහන්සේට ගොඩක් පිං ගුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සාමනස තුලනි මහත්මිය.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරන්නේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගැන නේද ස්වාමීන් වහන්සේ? එතකොට දැන් ඔය මේ දැන් අපි දැන් කතා කරපු ස්වාමීන් වහන්සේ අහේතුක සිතක් ඉපදෙනකොට ඒක භවය තව පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ අර භවය ඇති වෙන එක ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? දැන් ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කරානේ එතන පංච උපාදානස්කන්ධයමයි ඇති වෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කර්ම භවයක් එහෙම ඇති වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක තව
මෙතන දැන් අපි ඒ පටිච්ච සමුප්පාදයේ අපි අර සම්තතියක් වශයෙන් නිස්සන කරන උපාදාන පත්‍යා භවෝ කියලා කර්ම භවය උප්පත්ති භවය කියලා කොටස් දෙකකට බෙදුවා. එතකොට මෙතනදී වේදනාපච්චා භවෝ කියලා තියෙන්නේ. එතකොට මෙතන භවය කියන එක හටගන්නවා කියන එකනේ, භවය කියන්නේ වෙනවා, හටගන්නවා, උපදිනවා කියන එක තමයි භවය කියලා කියන්නේ. එතකොට මෙතන භවය කියලා හැඳුන්නේ ඒක චිත්තක්ෂණ වගේ හිතක් ඇතුළේ ඉන්න භවයක් පෙන්වන්න වෙන්නේ. එතකොට ඒතකොට මේ ඒ හිතේ තියෙන ස්කන්ධයන්ගේ වීමමයි, මේ ස්කන්ධයන්ගේ පහළ වීමමයි භවය කියලා හැඳින්වෙන්නේ. එතකොට ඒක ඒ භවය තුළ අර කර්ම භවය කියලා එතන මේ මේ කර්ම ප්‍රත්‍ය ප්‍රතිසන්දි විපාක දෙන කර්ම භවයක් සකස් වෙන්නේ නැහැ. නමුත් කර්ම ප්‍රත්‍යක් තියෙනවා. දැන් අපි ඔය ඉතිස්සලා කතා කරලා තියෙනවා කර්ම ප්‍රත්‍ය පිළිබඳව. ඒ කර්ම ප්‍රත්‍ය කතා කරනවා සහජාත කර්ම ප්‍රත්‍ය හා නානාසනික කර්ම ප්‍රත්‍ය කියලා කොටස් දෙකකට බෙදනවා කර්ම ප්‍රත්‍ය. සහජාත කර්ම ප්‍රත්‍ය කියන්නේ ඒ හිතේ චිත්තචෛසික ධර්මයෙන් උපද්දන්න සම්ශක්තියක් වමනා කරන උත්සාහය. මේ කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ චිත්තචෛසිකයන් උත්සාහවත් කරන ගතියටයි කර්ම ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට විපාක සිත් වලටත් ඉපදින්න යම් උත්සාහයක් අවශ්‍යයි. ඒ හිතේම උත්සාහයක් අවශ්‍යයි. ඒක තමයි මෙතන කර්ම ප්‍රත්‍ය වෙන්නේ. එතකොට මෙතන භවය කියලා කිව්වේ අපි අර කර්ම භවය කියලා හඳුන්වන ප්‍රතිසන්දි විපාකයක් දෙන්න අපි තුල ගොඩ නැගිත්තේ යම් චේතනාවක් තියෙනවා. ඒ චේතනාවෙන් අනාගතයේ කවදා හරි දවසක විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකයි කර්ම භවය කියලා කිව්වේ. උප්පත්ති භවය කියලා කිව්වේ ඒ චේතනාවෙන් නිර්මාණය වන භවය භූමිය මොකද්ද කියලා. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භූමිය මොකද්ද කියලා උප්පත්ති භවය කිව්වේ. අපි ඒ කතා කරේ පටිච්චසමුප්පාදයේ සන්තති ණය ක්‍රමයක් කියලා. ඒකචනික ණය ක්‍රමයේදී මෙතන මේ චක්කු විඥාන සිත්වල භවය හැදෙනකොට එහෙම භවයක් මෙතන සකස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාපච්චා භවෝ කියනකොට ඒ කර්ම භවයේ වශයෙන් අනාගතයේ ඒ සිතෙන් ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් අවස්ථාවක් හෝ ඒ සිතෙන් යම් භූමියක් නිර්මාණය වීමක් නිර්මාණය කිරීමක් හෝ කියන කාරණාවක් මේ භවය කියන කාරණා මේ හිත ගත්තා. මේ හිත ඇතුලේ වේදනා පච්චා භවෝ කියන එක තුල එහෙම කෘත්‍යයක් මෙතන වෙන්නේ නැහැ. මෙතන භවයේ හැටියට හැඳින්වෙන්නේ ඒ ස්කන්ධයන්ගේ පහළ වීමමයි භවය. ඒ මොහොතේ සිතේ පහළ වීමමයි, ඒ වේදනා සංඥා සංකාරයාගේ පහළ වීමමයි භවය හැඳින්වෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ පහළ වෙන්න ප්‍රත්‍ය වුණේ මොකද්ද? වේදනාව. ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාව නිසාම ඒ හිතේ තියෙන ස්කන්ධ ටික හටගත්තා, පහළ වුණා. ඒකයි එතන භවය කියලා හැඳින්නේ, වේදනාපච්චා භවෝ කියලා. ඒ වේදනා මේ භවය ප්‍රත්‍ය ජාති කියලා කිව්වේ ඒ වේදනාව නිසා ස්කන්ධයන්ගේම ඉපදීම. ඒ ස්කන්ධයන්ගේම දිරීම විපරිණාමයේ ජරා මරණ හැටියට හැඳින්නේ. වෙනම අපිට ජරාම ඒකයි පටිසම්පාදේ අර අපි කියපෝ මේ සම්තිති වශයෙන් ලැබෙන ජරා මරණ වාරේ නෑ මේකේ. මොකද ඒක චිත්තක්ෂණයේ ජරා මරණයක් පණවන්න බෑ. ඒ නිසා අර පටිසම්පාදේ ණය ක්‍රමවල ජරා මරණ වාරේ කියලා එකක් නෑ. නමුත් ජරා මරණයක් අපිට කතා කරනවා නම් ඒ හිතේ බිඳීමක්, ඒ චිත්තචෛසික ධර්මයන්ගේ බිඳීමමයි මෙතන මරණය ජරාව හැටියට පෙන්වන්නේ. ඒ විදියට ඒක චිත්තක්ෂණ වශයෙන් චිත්තක්ෂණේක ජරා මරණයක් පෙන්වන්නත් පුළුවන් කියලා පෙන්වනවා. ඒතර අර භවය කියන එකත් ආන් ඒ වගේ අර ස්කන්ධයන්ගේ පහළ වීමම. එතකොට ස්කන්ධයන්ගේ පහළ වීම කිව්වේ මොකද්ද? අනාගතයේ බඳු ස්කන්ධයන් උපද්දවන්න පුළුවන් බව කියන එක නෙවෙයි මෙතන භවය කියන්නේ. ඒ චක්කු විඥාන හිත සමගම ඉපදිච්චි ඒ ස්කන්ධ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ කියන ස්කන්ධ ටිකමයි භවයේ හැටියට හැදෙන්නේ.
බොහොම පින් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. තෙරුවන් ස්වාමීන් වහන්ස
සරණයි. හොඳයි විනීතා ධර්මවර්ධන
ස්වාමීන් වහන්ස, බුවහන්සේ කියලාදී තේරුම් කරනකොට එක සැරයක් කියවුණා විපස්සනාව කරනකොට අපේ මනෝ විඥාණයෙන් ඔය චක්කු විඥාණය අරමුණු කරන්න ඕනේ කියලා. දැන් චක්කු විඥාණය හටගත්තට පස්සේ නේද මනෝ විඥාණය හටගන්නේ? يعني චක්කු විඥාණය ඇති වෙලා නැති වුණාට පස්සේනේ මනෝ විඥාණය හටගන්නේ.
ඔව්.
එතකොට මනෝ විඤ්ඤාණයෙන් කොහොමද නැතිවෙච්ච සිතක් අරමුණු කරන්නේ කියන ඔය ප්‍රශ්නේ මට මේ හැම වෙලේම එනවා. ස්වාමීන් වහන්සේ පොත්වලම කියවනකොට අපි විපස්සනාව කරනකොට කරන්නේ හැම වෙලේම මුල් සිතයි අරමුණු වෙන්නේ කියන එක. ඒතර මුල් සිත හටගෙන නැති වුණාන් පස්සේ කොහොමද ඊළඟ සිතෙන් ඒක අරමුණු කරන්නේ කියන ප්‍රශ්නේ මට එනවා. ඒක කරුණාකරලා තේරුම් කරන්න පුළුවන්ද?
හොඳයි. මේ මනෝ විඥානේ කියලා කියන්නේ අපි අහලා තියෙනවා මේ ඒ ඒ සිත් වලට කරන්න පුළුවන් කෘත්‍යයක් හඳුන්වනවා. ඒ අතර මනෝ විඥානේ අරමුණු කිරීම වශයෙන් සකල ධර්මයෝම අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. සකල ධර්මයෝ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ධර්මයෝද, සම්මුති ධර්මයෝද, පරමාර්ථ ධර්මයෝද අරමුණු කරන්න පුළුවන්. මනෝ විඥානයේ හැකියාවක් තියෙන අතීත ධර්මයෝද, අනාගත ධර්මයෝද, වර්තමාන ධර්මයෝද, නිර්වාණයද කියන මේ සියල්ල අරමුණු කිරීමේ හැකියාව මනෝ විඥානයේ තියෙනවා. එතකොට දැන් අපි අපේ නැති වෙච්ච අපි කියමු අපේ තාත්තා නැති වුණා කියලා. නැති වෙච්ච තාත්තා සිහි කරමු. එතකොට ඒ තාත්තා කියන අපි සම්මුතිය ගත්තත් ඒ රූපේ දැන් නැහැ. නමුත් අපිට සිහි කරන්න පුළුවන්. එහෙම ධර්මතාවයක් අපි දන්නවා. වෙන බව. එහෙනම් මේ හිතට පුළුවන් අරමුණ නිරුද්ධ වුණත් නිරුද්ධ වෙච්ච ධර්මය නැවත අරමුණු කිරීමේ හැකියාවක් ඒ හිතට තියෙනවා. දැන් කොහොමද වෙන්නේ කියලා අපිට ඔප්පු කරන්න කිව්වොත් එහෙම ඔප්පු කරන්න බෑ. ඒක ඒ හිතවල තියෙන ධර්මතාවයයි අපි තේරුම් ගන්න. හිතට හැකියාවක් තියෙනවා අරමුණ නිරුද්ධ වුණත් නිරුද්ධ වෙච්ච ධර්මය නිරුද්ධ වුණත් නැවත වෙනත් හිතකින් විශේෂයෙන් මනෝ විඥාන හිතෙන් ඒ නැති දේ නිරුද්ධ වෙච්ච දේ අරමුණු කරන්න පුළුවන්. ඒ විදිහට තමයි හට නොගත් දේත් අරමුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමක් අනාගතය ගැන අරමුණු කරලා විස්තර කරනවා, පැහැදිලි කරනවා. ඒ විදිහට මනෝ විඥාණයට හට නොගත් අනාගතයේ අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒක ඒ හිතේ තියෙන හැකියාවක්. එනිසා අපි එතන තේරුම් ගන්න ඕනේ මේ හිතට මෙහෙම හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ඒ හිතෙන් අර නිරුද්ධ වෙච්ච චක්කු විඥාන හිත අරමුණු කරන්න පුළුවන්. නිරුද්ධ වෙච්ච වර්ණ රූපය අරමුණු කරන්න පුළුවන් හැකියාවක් ඒ හිතට තියෙනවා. ඒ වගේ විවිධ කෘත්‍යයන් තියෙනවනේ දේවල් වල. ඒ යන්න ඒ වගේ මේ මනෝ විඥාණයට හැකියාවක් තියෙනවා නිරුද්ධ වෙච්ච දේ අරමුණු කරන්න. ඉතින් ඒ නිසා ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ හිතට අරමුණ නිරුද්ධ වුණත් ඒ හිතෙන් ඒ දේ අරමුණු කරලා දැනගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ හැම වෙලාවෙම හිතට ගැනීමට ඒ අරමුණ තිබිය යුතුයි කියලා ධර්මතාවයක් නැහැ. හැබැයි ඇතැම් සිත් තියෙනවා අරමුණ සත්‍ය වශයෙන් තියෙන්නම ඕන. ඒව තමයි දැන් අපි අද කතා කරපු චක්කු සෝත ගහන ජීව කාය කියන මේ සිත්වලට හැම වෙලාවෙම අරමුණ පැවතිය යුතුයි, තිබිය යුතුයි අරමුණ කරන්න. හැබැයි මනෝ විඥාණයට අරමුණ තිබිය යුතුයි කියලා නැහැ. දැන් අපි කිව්ව සම්මුතිය කියන එක, අපි කෝපය කියලා කියන එක. කෝපය කියලා මුකුත් නැහැන් සත්‍ය වශයෙන් මොනවද තියෙන මුකුත් නැහැ. නමුත් ඒක අපි අරමුණු කරනවා. ඒ සම්මුතිය අරමුණ. එතකොට මේ නිරුද්ධ වෙච්ච දේද අරමුණු කරනවා. ඒ නිසා හිතට අරමුණු ගන්න සත්‍ය වශයෙන් තියෙන්නම ඕනේ කියලා ධර්මතාවයක් නැහැ. නැති දේත් හිතට අරමුණු කරන්න පුළුවන්කම තියෙන ඒ ධර්මතාවයේ තේරුම් ගන්න විතරයි අපිට අවශ්‍ය. තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. දැයි ලුවන් සහභාගී
තෙරුවන් තනයි ස්වාමීන් වහන්ස.
ඔව්
කියන්න ස්වාමීන් වහන්ස. දැන් අපි මේ චිත්ත වීතියේදී පංචධාරා වර්ගණය, එතකොට ඒ කියන්නේ පංච විඥාන කියන තැන් ඉහාට යනකොට එතන සායනස් සංපිච්ඡන්න සම්පීර්ණ සිත් කියලා කියන්නේ එතකොට මනෝ ධාතුවෙන් කිරණ දෙයක්ද? එතකොට මනෝ විඥාණය එතන ඇසුරු කරගෙන කිරණ දෙයක් නෙමෙයිද?
එතන මහත්තයා මනෝ ධාතුවෙන් කෙරෙන්නේ සම්පටිච්චන සිත, සම්තීරණ හිත මනෝ විඥාන ධාතුව අයිති වෙන්නේ. එතකොට ඒ මනෝ ධාතුව කියලා කියන්නේ තර පංචද්වාරෙන් පංච විඥානෙන් චක්කුද්වාරෙන් ගත්තු අරමුණ මනෝ විඥාණයට, මනෝ විඥාන ධාතුවට ගැනීම සඳහා අතරමැදිව උපදින උපකාරක සිතක් තමයි මේ මනෝ ධාතුව කියලා කියන්නේ. මොකද චක්කුද්වාරයක් හරහා ආපු නිසා කෙලින්ම අරමුණ මනෝ විඥාණයෙන්ම ගත්තනම් මේ මනෝ ධාතුවක අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ චක්කු ద్వාරයක් හරහා එන නිසා මනෝ විඥාණයට ගැනීමට අමතරව හටගන්න සිතක් මේ මනෝ ධාතුව කියලා කියන්නේ. එතකොට සම්පටිච්ඡන සිත කියන්නේ මනෝ ධාතුව. සම්තිරණ හිත කියන්නේ මනෝ විඥාන ධාතුව. හැබැයි මේ සිත් දෙකම කර්ම සිත් නෙවෙයි, කුසල් සිත් නෙවෙයි, ඒවා විපාක සිත් කොටසක්.
නිතරම ප්‍රශ්න අහන්න තියෙද්දත් ආරාධනා කරනවා තමන්ට කිසියම් ගැටළු සාකච්ඡා තත්ත්ව තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. හොඳයි බණ්ඩාර මහත්මයා.
තෙරුවන් සරණයි ස්වාමීනාද, ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්නේ තෙරුවන් සරණයි.
ස්වාමීනාද මම මේ අපි කවුරුත් අහලා නැති සිතක් සමාජයට ගොඩක් අය අහලා නැතිව කියන සිත ගැන දැන් මට අභිධර්ම පුරාවට ඔය බැලුවට ඒ සිත දැකලා දැන් සිත හුවෙලා නැහැ. මේ අපි දැන් වර්ණා රාතන් වහන්සේට ඇති වෙන සිතක් පිළිබඳ එකදී නැවතානේදී රාතන් වහන්සේ විතර මේ බුදු පදේ බුදු මහරහතන් වහන්සේලා සියලුම මුතුමන් වහන්සේලාට මේ පිරුණම්පාන අවස්ථාවේදී දැන් අපිට දැන් මරණාසන්න මොහොතේදී දැන් අනාගාමි තපුර්දාගාමි සෝවන් ආදී සියලුම පල්ලා සත්වයන්ටම ඇති වෙනවානි. දැන් මේ මරණාසන්න මොහොතේ අර ෘතිය රංග පරිසන්තියෙන් ලබන්නේ රහතන් වහන්සේට ඒ බුදුසිත කියලා කියන්නේ ආදී චිතට. එතකොට කියන්නේ මේ කර්ම ප්‍රතිත්තය කියන්නේ කර්ම ක්‍රේක සමාහල ඇති මහයිගේ කර්ම ප්‍රතිත්තය නේද? සංසාර පුරාවටම පවත්තාගෙන පිප්පැලේ අවසාන සිත රහතන් වහන්සේ නතුපතක් කරා යන්නේ නැති හේතුවෙන් ඒකට කර්ම ප්‍රතිත්තය කියලා කියනවානේ.
එහෙම ඒක තමයි. අතන සාමාන්‍ය අයට චුතිසිත කියලා හඳුන්වන්නේ. නමුත් මෙතන චරිමක සිත්තේ කියලා මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඒක මේ විශේෂයෙන් රහතන් වහන්සේ නමකට ඒ උන්වහන්සේගේ පරිනිර්වාණයේවත් චුතිය පෙන්වනකොට ඒ විදිහට හඳුන්වලා තියෙනවා. ඔව් ඒ පෙන්වන්නේ ඔව් අර කිව්වා වගේ මේ සංසාරයේ මෙතෙක් ආපු සිත් මෙතකින් අවසානයි. අවසාන සිත හැටියට විශේෂයෙන් හඳුන්වන්න ඕනේ නිසා තමයි ඒ විදිහට විශේෂ නමක් දාලා තියෙන්නේ.
තෙරුවන් සරණයි. ඥාන පීරාතන මහිතන් ශානවාස ගෞරව ශානවාස වාසාර්ධන
අවශ්‍යයි. මේ ඥාන පීරාතන කියන්නේ මම මේ උපාසිකාවක්.
හා
හැමදුනේ අර ඉස්සරලා ප්‍රශ්නෙකදී සඳහන් කරා මේ මනෝවිඥාන ධාතුව කියන එක මට තේරුණා. දිවල් අරමුණු කරන එක මනෝවිඤ්ඤාණය කියලා. කුසල කුසල සිත් සේරම විඥාන ධාතුව කියන එක මට උභාංශ කීවත් වැඩිය පැහැදිලි වුණේ නැහැ. අරමුණු කරනවා කියන එක තේරෙන්නේ නැහැ
මට. ආපහු කියන්න මට ඒක හරියට
මනෝවිඤ්ඤාන ධාතුව කියන එක මට අවබෝධ වුණේ නැහැ. මනෝවිඤ්ඤාණය අවබෝධ වුණා.
එකම දෙයට තමයි මේ නම් දෙක තියෙන්නේ. එකම ධර්ම මනෝ විඥානිකවත් මනෝ විඥාන ධාතුව කිව්වත් එකම සිත හඳුන්වලා තියෙන. එතන දැන් මනෝ විඥානය කියලා කියන්නේ විඤ්ඤාය දැනගන්නා අර්ථයෙන් මනෝ විඥානය කියලා. මනෝ ධාතු කියලා කියන්නේ ස්වභාවයෙන් සත්ව බුද්ධල නොවන හුදු ස්වභාව දැනගැනීම් ස්වභාව මාත්‍රයක් කියන අර්ථයෙන් මනෝ ධාතු කියන චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියලා අන්න ඒ වගේ මේ ධාතු අටලොස හැටියට ධාතු ස්වභාවයෙන් හඳුන්වනකොට ඒ අර්ථයෙන් තමයි මනෝ විඥාන ධාතු කියලා හඳුන්වලා තියෙන්නේ. විශේෂයක් නෑ මනෝ විඥානීය යම්සේ තේරුම් ගත්තා නම් ඒ මනෝ විඥාණයටමයි මේ මනෝ ධාතුව කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ හැඳින්වීමේ අර්ථයක් සලකාගෙන ඒ කියන්නේ මනෝ විඥාණය කියලා කියන්නේ මනසින් දැනගන්නා සිත කියන අර්ථයෙන් මනෝ විඥාණය කිව්වා. මනෝ ධාතුව කිව්වෙත් ඒ මනසින් දැනගන්නා ස්වභාවය. කියන අර්ථයෙන් මනෝ ධාතු කියලා කිව්වා. එතකොට මනෝ ධාතු කියලා කිව්වේ සත්ව පුද්දල නොවන දැන ගැනීම ස්වභාවයක් කියන අර්ථයේ විතරයි හිත දෙකේම එක. එකේ කිසි වෙනසක් නැහැ.
එහෙමයි අපි හඳුන්නේ. දැන් එතකොට ඔය අපි දැන් සඳහන් කරපු චක්කු විඥානේ ශ්‍රෝත විඥානේ පස්සේ ඇති වෙනවා කියන ඔබ වහන්සේ මේ මනෝ විඥාන ධාතු
එතන කිව්වේ සම්තිරණ හිතට. දැන් චක්කෝ විඥාණයට අනතුරුව උපදිනවා පිළිගැනීමේ හිතක් සම්පටිච්චන හිත කියලා. ඒකට කියන්නේ මනෝ ධාතු කියලා. ඒ මනෝ ධාතුවට අනතුරුව ඒ අරමුණ තීරණය කිරීම වශයෙන් උපදින හිතක් තියෙනවා. අර මනෝ ධාතුවට වඩා ටිකක් ප්‍රබලයි. ඒකත් මනෝ විඥාන ධාතුව. ඊට පස්සේ මනෝ විඥාන ඒ විපාක සිතක් අපි චිත්ත වීතියක නම් ඒ මනෝ විඥාන ධාතුවේවත් සම්තිරණ සිතට අනුව උපදින ජවන් හිත කොටසක් තියෙනවා. අපි ඉස්සෙල්ලත් කතා කරේ ජවන් කියලා කර්ම වශයෙන්. ඒ සිත් වලටත් කියන්නේ මනෝ විඥාන ධාතු කියලා තමයි. නමුත් ඒ හිතේ ස්වභාවයයි ඒ වගේ කර්ම කුසල් අකුසල් ස්වභාවය වෙනස්. නමුත් හිත එකම හිත එකම හිත කියලා කියන්නේ ඒක තේරුම් ගන්න එපා වැරදි විදිහට. නමුත් ඒ මනෝ ධාතුව හේවත් චක්ක විඥාණයට පස්සේ උපදින මනෝ විඥාන ධාතුව හේවත් සම්තිරණ හිතත් කිව්වෙත් ඒ අරකේපු මනෝ විඥාණයම තමයි. ජවන්සිතුත් මනෝ විඥාණය තමයි. ඒ දෙකම මනෝ ධාතු හැටියට හඳුන්වනවා. ජවන්සිතුත් මනෝ විඥාන ධාතුව කියනවා. තීරණ හිතටත් මනෝ විඥාන ධාතුව කියලා කියනවා. නමුත් මේ සම්තිරණ වශයෙන් චක්ක විඥාණයට පස්සේ උපදින මනෝ විඥාන ධාතුව අහේතුකයි. ඒ මනෝ විඥාන ධාතුව කුසල් හෝ අකුසල් නොවේ, කර්මයට ලැබිච්ච විපාකයක් වශයෙන්. හැබැයි ජවන් ඒ හිතට අනතුරුව උපදින ජවන් හිත වශයෙන් සලකන මනෝ විඥාන ධාතුව තියෙන එක ඒක කුසල් හෝ අකුසල් වෙන්න පුළුවන්, ඒවා සහේතුක වෙන්න පුළුවන්, ඒ වගේ කර්ම සිත් මුලාව ආදී මේ දේවල් උපදින්න පුළුවන් ඒ මනෝ විඥාන ධාතුවේ. එතකොට ඒ මනෝ නම එකයි. ඒ හිතේ යෙදෙන චෛතසික ධර්ම අනු අපි ඒ හිතේ වෙනස තමයි වෙන් කරගන්නේ. එහෙම තමයි ඒකේ වෙනස
තියෙන්නේ. සම්මාංශයේ දරුවන් සර්ණයි.
හොඳයි. දරුවන් සර්ණයි.
දරුවන් සර්ණයි. එහෙමනම් මේ වෙනකොට වෙනත් අත්විඳි නැහැ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මනම් අද දවසේදී ධර්ම සාකච්ඡාව අපිට නිමා ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. ගෞරවණීය ස්වාමීන් වහන්සේ සාකච්ඡා නිමා කිරීමට පෙර ඔබ වහන්සේට තව යමක් කියලා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්. විශේෂ යමක් නැහැ. මේ අපි මේකේ ඊළඟට අපි කතා කරන්න තියෙන දේ අපිට මේ වෙනම පටිසම්පාද පරියායක් තියෙන්නේ. මේ මේ ඒක චිත්තක්ෂණ වශයෙන් කතා කරපු විශේෂ අවස්ථා සියල්ලම කතා කරලා තියෙන්නේ. තව අපිට දේශනා වාරයකින් දෙකකින් වගේ මේ පටිසම්පාදයේ අභිධර්ම වාචනීය ණයකම ටික අවසන් කරන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නෑ. අපි අවසන් කරමු.
එමයි සර්නවත් සාදු. හොඳයි. එහෙනම් කල්‍යාණ මිත්‍රනි, හැමදාමත් වගේ අපිට තථාගත දේශනාවේ ගැඹීරම කොටස් අපිට තේරුම් ගත හැකි පරිදි අපේ බුද්ධි ප්‍රමාණයට ගැලපෙන ආකාරයට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊටාත්ම සරල මට්ටමින් අපිට පහදා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ගැඹුරු දහමක් ඒ ආකාරයට පහදා දීමයි පහසු කාර්යයක් නෙවෙයි බව අපි දන්නවා. ඉතින් එසේ නමුත් මේ සවන් දෙනකොට අපිට පේනවා බොහෝ පිරිස් මේ ධර්ම කොටස් ක්‍රමක්‍රමෙන් දැන් අවබෝධ කරගන්නමින් සිටින බව. ඉතින් ඒ පිළිබඳව අපි ඉතාමත්ම කුසල් සිතින් යුතුව සතුට වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මේ කරනා වූ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම මේ සස්ව සිටින පිරිසත් අපත් කලාව කිසියම් කුසලයක් ඇද්දයි සියලුම කුසලයන්ගේ අනුභවයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අවබෝධයකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට සියලුම කුසලයන් හේතුවක් වේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ.
සාදු. හොඳයි. එහෙමනම් අද දවසේදීත් අපි මේ කරගෙන ආපු දේශනාව තුළින් ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය කියන මේ තුලින් ජනිත වෙද උතුම් නිර්වාණ ගාමිනී කුසල ධර්මයෝ අපි මේ වෙලාවේ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. දෙවියන් ඥාතීන් ඇතුළු සහ සම්බන්ධ වෙච්චි ඒ වගේම මේවා වෙනත් ක්‍රමවලින් සහ සම්බන්ධ වෙන සියලු දෙනාම සිහිපත් කරලා ධර්ම ශ්‍රවණ ලාභී සියලු දෙනාටම මේ කුසල බලයෙන් සසර වසනාතුළු දෙවි ජන පාප මිත්‍රයන්ගෙන් වැළකීලා සත්‍ය කල්යාණ මිත්‍රස්ව ලැබිලා තව තවත් ධර්මඥානී දියුණු කරගන්න ශක්තිය ධෛර්ය ඒ සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සැනසීම උදා වේවා. බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන පාරමී පුරාගෙන සුවසේම මාර්ගඵල අවබෝධයේ සඳහා දෙවියන් ඥාතින් ඇතුළු ඔබ අප සියලු දෙනාටම මේ උතුම් කුසල ධර්මයෝ පාරමිතාවක් වේවා. සුවසේම හැම දෙනාටම මේ කුසල ශක්තියෙන් ජාතියක් චරාවක් මරණයක් ශෝකයක් නැති සාන්ත සුඛ වූ නිවනින් සැනසීමටම පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සුපත්තේ වාසුපත්තේ.